එතකොට අර්ථය කතා කරන්න හැදී මේ පටිච්චසමුප්පාදයේ බොහොම වටිනා කාරණා ටිකක් තේරුණා. ඉතර මේ මුළු බෞද්ධ දර්ශනයම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන පටිච්චසමුප්පාද ධර්මය හරහා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ දැක්ක ධර්මයේ දැක්ක ධර්මයේ දැක්ක පටිච්චසමුප්පාදයේ දැක්ක කියලා. කියන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයෙන් පෙන්වන්නේ ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි. ඒ කියන්නේ ඒ සත්ව වර්ගයාගේ ඉදදී නැති වෙන්නේ කොහොමද? එතකොට ඒ ඉදදීම නැති කරන්නේ කොහොමද කියන ධර්මතාවිකාස්. ඉතින් මෙතනදී මේ හැම වෙලාවෙම දැන් අපි කියමු පටිච්චසමුප්පාදේ විඥාන නාම සලසන පස්ස වේදනා කියලා කියන ටික අපේ ජීවිතයේ ආරම්භය. ඒ කියන්නේ මව කුසක බීජ කලලයේ තියෙන තැනස මේ විඥානයේ ප්‍රතිසන්දිව වශයෙන් වැට ගන්න අවස්ථාව. ඊට පස්සේ අපි තුන් දැන් මව කුසක වුණත් මේ විඥානයේ වැටගත්තට පස්සේ මේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූපය හැදෙන්නේ. දැන් දරුවෙක් කපු වර්ධනය වෙනවා කියලා කියන්නේ හැදෙනවා කියලා කියන්නේ. එතකොට මේ සිතේ තියෙන නාම ධර්ම වල තියෙනවා මේ පෙර කර්ම ගතිය. ඒක දැන් ස්ත්‍රියක් විදිහටද පුරුෂයෙක් විදිහටද මොන විදිහටද මේ රූපේ හැදෙන්නේ කියන එක දැන් අපිට පිටින් එකතු වෙන්නේ කනගුණ ආහාරෙනේ. කනබුන ආහාරය තුල නැහැ මේ රූප මොන විදිහට හදන්නේ කියන එක කාටත් එකයි ආහාරය. නමුත් ඒ එකම කනබුන ආහාරය හැදිලා නානත්වයකට රූපේ හැදෙන්නේ මේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුවයි ඒ රූපේ හැදෙන්නේ. ඒකයි විඥාණය දැකගත්තට පස්සේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූපේ හැදෙන්නේ. මේ නාම රූප දෙක විඥාණයට විඥාන නාම රූප දෙකට උපකාර කරමින් පවතින හැඳුවේ. සිතේ තියෙන නාම ධර්ම නිසා රූපය හැදෙනවා. ඒ නාම රූප දෙක නිසා සිත පවතිනවා. සිත නිසා නාම රූප දෙක පවතිනවා කියලා ඒ ටික තමයි තියෙන්නේ. එහෙම ඒ නාම රූප දෙක වර්ධනය වෙනකොට ආයතන හැදෙනවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ටික. එතකොට ඒ කියන්නේ අපි කියව මව කුසක දරුවෙක් හැදෙන අවස්ථාවේදී ඇහැ, කන, දිව, නාසය හැදෙන්න ඔළුවත් නැර බීජ කරලා අවස්ථාවේදී නමුත් ඒ අවස්ථාවේදී කියන්නේ නාම රූප නිසා විඥානය, විඥාන නිසා නාම රූප කියන. ඒ දෙක වර්ධනය වෙන්න වෙන්න මේ ආයතන ටික හැදෙනවා. ඔන්න ආයතන ටික හැදුනහම මේ ආයතන නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය කියන්නේ අපිට මේ රූප නිසා ස්පර්ශය ඇති වෙනව නෙමෙයි, ආයතනයන්ගෙම රූප හදලයි අපිට පේන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ බාහිර තියෙන රූප ඇහැට ගැටෙනවා කියලා. නමුත් එහෙම නෙමෙයි ධර්මතාවය. මේ නාම රූපයන්ගේ ගතිය තමයි ඇහැ හැදෙන්නේ. මොකද මේකෙදි මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් මේ සලආයතන ආයතනයන්ගේ නානත්වයක් තියෙනවා. තිරසංගත සතෙකුට හැදෙන ඇහි ස්වභාවය වෙනම එකක්. මනුෂ්‍යයන්ට හැදෙන හේතු භාවය වෙනම එකක්. දෙවියන්ට හැදෙන හේතු භාවය වෙනම එකක්. බ්‍රහ්මයන්ට හැදෙන හේතු භාවය වෙනම එකක්. ඒ මට්ටමේ ඇහැ මට්ටමටයි රූප උපදලා වෙන්නා. දැන් අපි කියමු අපි මේ බලන රූපයම තිරසංගත සත්‍ය බැලුව සමහිත මේ වර්ණයට පේන්නේ නැහැ. එයාට පේන්නේ වෙන විදිහකට. ඇහැ එක වුණාට එයාගේ පැත්තට ගත්තාම
මිනිසුන්ට
කියන්නේ මේ හැම දෙයක්ම ඒ ආයතනයේ හැටියටයි රූප උපද්දලා අපිට පේන්නේ. එතකොට ඒ ස්පර්ශය නිසා අපිට සැපක් හෝ දුකක් හෝ වේදනාවක් ලැබෙනවා. අපි කෙටියෙන් ගත්තොත් මේ ටික තමයි අපිට රූප පෙනෙන, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙන, රස විඳින අවස්ථාව.
මේ
නාම රූප පංච උපාදාන ස්කන්ධයේ නාම
රූපේ දැක්කේ නැහැ. නැහැ. මෙතන සාම පංච උපාදාන ස්කන්ධයේ
නාම රූප කියන එකට හරියටම උත්තර කරන්න. මෙතනදී ඒකයි දැන් මේ අවිද්‍යා සංඛාර හේතු ඒ හේතු වලට හටගත්තු ඵලයක් තමයි මේ. හැබැයි මෙතනදී මේ සිද්ධියෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ අවිද්‍යා සංඛාර කියන හේතු නිසාම මේක හටගත්ත කියන කාරණාව කියන්නේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේකෙදි පෙන්වන්නේ අපි කියමු දැන් පෙර ජීවිතය කියලා කියන්නකො. පෙර ජීවිතෙත් අපිට මෙන්න මේ වගේම විඥාන ආභූත ලබන පස්ව වේදනා කියන තැනක් හම්බුනේ. ඒකකේ ඇත්ත නොදැන අවිද්‍යාවෙන් එතන කර්ම රැස් කරගත්ත නිසායි මේ විඥාන නාම රූප සලකන පස වේදනා පංච උපාදාන ස්කන්ධයක් වුනේ. එහෙම වෙච්ච නිසායි තණ්හා උපාදාන වෙලා මෙන්න මෙතෙන්ට එන්න උනේ කියන එක කියනවා. පෙර ජීවිතය. අද අපිට හම්බ වුනේ මෙන්න මේ වගේ ටිකක්. තේරෙන්නේ මේ ටිකේදී මේ ඵල හේතු සංදි කියන එක මේක මම ආකාර විස්තරෙදි දීලා තියෙනවා. මේ අතීතයේ කියනකොට අතීතයේ තියෙන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියලා ධර්මතා හතරක්. මේ විඥාන නාම සලකන පස්ස වේදනා කියන ටික මේක. මේ ඵල හේතු සංදි කියනකොට මෙතන තියෙනවා මෙන්න මේ තණ්හා උපාදාන බව කියන තැන මේක දිගහැරියාම අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කියන ධර්මතා හතරක් මෙතන තියෙනවා. ඒ කියන්නේ අපි මෙහෙම ගමු. දැන් මේ ඇහැට පෙනෙන අවස්ථාව කියන්නකෝ. ඇහැට රූපයක් පෙනෙනකොට මෙන්න මෙතන දැන් අපිට පෙනෙන දේ ඇත්ත ඇති ඇති අපි දන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඇත්ත ඇති ඇති අපි පෙනෙන රූපය ඇත්ත ඇති ඇති දන්නේ නැහැ. එතකොට ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා අපි ඒකට කර්ම නිමිති ඇති වෙන විදිහටයි ඇති වෙන්නේ. එතකොට ඒ කර්ම නිමිති ඇති කරගෙන මේ ධර්මතා පහ කෙරෙහිම තණ්හා උපාදානයෙන් බැඳිලා ඉන්න හින්දායි ආපහු යන්නේ. ඔක අපි ජීවිතේ මතක් කරවුත් මෙහෙම දැන් මේ ටික කියනකො ජීවිතේ අපි දැන් අපේ ජීවිතෙන් ගමු. මෙතන තියෙන මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ආවට පස්සේ මම මතක් කළා මව් කුසේකදී ඉඳලා දැන් මේ නාම රූප දෙක හැදිලා ආයතන ටික හැදුණා කියන තැන ගන්න මෙතන තියෙන්නේ ඔකට කියන ආහාරපත්‍ය කියලා. මේ රූපයක් තියෙන අපි ඉතල තේනවත්ෙන් ගමු රූපය කියලා. රූපය කියන එක කෙස්ලොම් නේද සම්මස්නහර ඒ වගේ කොටස් ටිකක් තියෙන කනබුන ආහාරයෙන් හැදෙන්නේ. ඔන්න සත්වයේ හෝ පුද්ගලයේ හෝ සත්ව පුද්ගල කොටස් හෝ කිසිම මොන දෙයක් නැහැ. එබඳු රූපයක් තමයි මේ ඇහැ. එබඳු රූප ස්පර්ශයක් තමයි මේ ඇහැ නිසා අපිට හම්බ වෙන්නේ විඳින්න හම්බ වෙන්නේ. එබඳු රූපයක සටහනක් තමයි මේ පේන්නේ. කනබුන ආහාරයෙන් හැදුණු රූපයක හැඩයක් තමයි මේ පේන්නේ. එතකොට මෙතනදී දැන් තේන අවස්ථාව ගත්තාම කිසිම සත්ව පුද්ගල භාවයකින් තොරව ආහාරයෙන් හැදුණු රූපයත් ස්පර්ශයෙන් හැදුණු විඳින්න පුළුවන් හඳුනන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් බවත් ඒ නාම රූප දෙක නිසා දැනගන්න බවත් කියන සිද්ධි ටිකක් තමයි අපිට මෙහෙම පේනවා කියන දැනග තියෙන්නේ. ඒ කියන්නේ හොඳට බලන්න දැන් අපි මෙහෙම රූප පේනකොට එතන තියෙන රූපය මම මේ යථා ස්වභාවය කියන්නේ කන බුන ආහාරයෙන් හැදුණු බත් පාන් කවපු නින්නට වලින් හැදුණු හම්මත් ලේන ආහාර වලින් දින රූපේ තියෙන. එබඳු රූප ස්පර්ශය නිසා දැන් අපිට අපේ හිතේ මේ අරමුණ විඳින්න පුළුවන් කමක් අරමුණ මෙහෙම හඳුනන කමක් හැඩේ පෙන්වන කමක් හම්බ වෙනවා. ස්පර්ශ නිසා තමයි ඒකට හිතන කමක් හම්බ වෙනවා. ඒ හිතේ තියෙන නාම ධර්මත් මේ කනබුන ආහාර යුක්ත රූපය දෙක එකතු කළා රූපයක් තියෙන බව දැනගන්නවා රූපයක් තියෙන බව පේනවා ඕක තමයි ඇත්ත තේරුණනේ එතකොට පෙනීම කියන කෘත්‍ය ඇති වෙන තැන විතරක් මේ මම කියන්නේ දැන් මෙහෙම පෙනෙද්දී මේ පෙනෙනවා කියන සිද්ධිය තුල තියෙන්නේ අනාත්ම කනබුන ආහාරයෙන් හැදුණු ආහාරපත්යෙන් හැදුණු ස්කන්ධ ටිකක් ඒක හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැති හින්දා පේන දෙයට අපි මොකද කරන්නේ මේ නිමිත්ත හොඳට අල්ලගෙන කෙනෙක් කියලා හිතනවා දැන්. අපි කියමුකෝ පුද්ගලයෙක් කියලා හිතුවා කියලා. පුද්ගලයෙක් කියලා හිතුවාම මේ ඇහැ අපි අහකට ගන්නවා කියන්නේ ඇහැ පෙනෙන රූපෙත් මේ ස්කන්ධ ටිකේ හැමෝම නැති වෙනවා. නමුත් මේ නිමිත්තම පුද්ගලය කියන අදහසෙන් අපේ මතකේ හිටිනවා. ස්කන්ධ ටිකේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනකොට පුද්ගලය කියන අදහසෙන් අපිට මේ නිමිත්තම මතකේ හිටිනවා. ඊට පස්සේ දැන් මේ පුද්ගලයා කියලා විතරක් අපි නතර වෙනනම් පුද්ගලයා යාට නමක් කියලා අරගෙන අපි හිතුවනම් ඒ විස්තර ටිකත් එක්කම තමයි මතකේ තියෙන්නේ දැන්. ඔන්න දැන් මේ ස්කන්ධ ටික තියෙන තැනක ස්කන්ධයේ උපද නිරුද්ධ වෙනවා අවිද්‍යා සංඛාර. අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත දැන් අපේ මනසේ ඉතුරු වෙලා. තේරුණාද? දෙවනි දවසේදී අපි කිව්ව ආයත් ඇස් ඉදිරි පිටේ මේ රූප එනකොටම ඒත් ආහාර ප්‍රත්‍යම ස්කන්ධ ටික එන්නේ. නමුත් අපි අර හිතපු ටික ආපහු ෂණිකව අපිට මතක් වෙනවා. ෂණිකව අපිට මතක් වෙනවා. දැන් අපි ස්කන්ධ ටික දන්නේ නැතිනම් ස්කන්ධ ටික නොදන්නා කම නිසා අපිම කල්පනා කරලා හදාගත්ත නිමිත්ත ආපහු අපි සිහි කරගන්නේ කියන එක දන්නේ නැත්නම් අපිට දැන් දෙන්නේ සත්‍යයක් කියනවා වගේ. නමුත් මෙතන තියෙන ඇත්ත තමයි අපිට දැන් මේ රූපයේ දකින්නකොට මිනිස්සු කෙනෙක් කියන පුද්ගල භාවයේ අපේ මනස ඉපදිලා මිසක එහෙම නැතු මේ පුද්ගලයෙක් දැකලා පුද්ගලයෙක් වුණු හින්දා පුද්ගලයෙක්ව හම්බුණා කියන එක නෙමෙයි මේක ඇත්ත. අපි මේ ටික දන්නේ නැත්තම් දැන් ඒ ස්කන්ධ ටික ආපහු ඇහැ නිරුද්ධ වෙනවා රූපියත් නිරුද්ධ වෙනවා නමුත් අර කර්ම නිමිත්ත වුණා අපි ආපහු මනසින් ඉතින්. ඊට පස්සේ ඒ කෙනා හොඳයි කියලා හරි නරකයි කියලා හරි එයා එක කතා කළා කියලා හරි කතා කරන්න ඕනි කියලා හරි අපි හිතනවා කියන්නේ අර කර්ම රැස් වෙනවා කියලා කියන්නේ මනසේ තියෙන නිමිත්ත එක්කමයි අපි හැම වෙලෙම ගනුදෙනු කරන්නේ. මනසේ තියෙන නිමිත්ත එක්කමයි ගනුදෙනු කරන්නේ. එතකොට හැම වෙලාවෙම මේ ධර්මතා පහ ඇස් ඉදිරිපිට රූපයක් ඇවිල්ලා ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා මනසට නිමිත්ත කරගෙන ඒ නිමිත්ත තුල ඒ නිමිත්තට කියනවා අවිද්‍යාවෙන් හටගත් සංඛාර නිමිත්ත කියලා, කර්ම නිමිත්ත කියලා. ඒ නිමිත්තටයි තණ්හා උපාදාන වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දරුවා කියලා සිහි කළාම දැන් අපි දරුවා කියලා අපිට සිහි කරන්න පුළුවන් කියන්නේ මොකද? සිහි කරනවා කියන්නේ දැන් මේ හිතේ අවිද්‍යාවෙන් හටගත් නිමිත්තත් ඒ නිමිත්ත තුල තමයි අපි හැසිරෙන්නේ. මේ නිමිත්තටයි දැන් තණ්හා උපාදානය තියෙන්නේ අපි. මෙහි ආහාරයෙන් හටගත් ස්කන්ධ ටිකේ සුත්තක සම්බන්ධයක් නෑ දන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න දැන් අපි හිතේ තියෙන නිමිත්ත දෙහි කළා දරුවා බලන්න යනවා කියන්නකො. ඒ කියලා අපි ගියාම ආයත්මී ඇහැ රූප චක්කු විඥානයේ ඉපදෙනවා. එදාටද පේන්නේ කනබුන ආහාරයෙන් හැදුණු රූපය නිසා සංඥාවක් අපිට එන්නේ. එනවා ඒ සංඥාව එනවත් එක්කම අපේ පරණ මතක ටික ශනිකව අපි මතක් කර ගන්නකොට පුන දැන් දරුවා ගාවට ගියා දරුවා දැක්කා වගේ තැනකින් තමයි අපිට පේන්නේ ආපහු. නමුත් ඒකෙද්දි දැන් ඉදිරි පිට තියෙන කනබුන ආහාරයෙන් යුක්ත ධර්මතාව ටිකම ඒ කනබුන ආහාරයෙන් යුක්ත ස්කන්ධ ටික ආපහු අතහැරෙනවා. ආපහු වන්න අරටික එහෙම අපේ මතක හිටිනවා කියන්න. දැන් හැම අරමුණක් ගානෙම වෙන්නේ අපිට ස්කන්ධ ටික ඉපද නිරුද්ධ වෙනවා අවිද්‍යා සංකර තණ්හා උපාදාන කියන ධර්මතා පහ විතරක් අපේ මනසේ එකතු වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා සංකර කර දැන් ඒ දැකපු නිමිත්ත මේ ධර්මයේ පස්යෙන් හටගෙන හේතුන්ගෙන් හටගෙන හේතු බිඳෙනකොට ඉතුරු නැතුව විඳිලා යනවා කියන එක නොදන්නාකම නිසා ඇති බවට අපේ මනසේ පහළ වෙච්ච නිමිත්තට තමයි මේ අවිද්‍යාව සංකාරය කියන්නේ. නිමිත්තට. දැකපු දේ මතක් කරන්න පුළුවන් දැන්. ඊට පස්සේ තණ්හා උපාදාන කියන්නේ ඒ නිමිත්ත ආරම්භයමයි දැන් අපේ කැමැත්ත එන්නේ. දරුවා දැන් අපිට අපේ දරුවා කියලා හරි නැත්තම් අපි කැමති දෙයක් සිහි කරගන්නකොට සිහි කරගන්න ඒ නිමිත්තත් එක්කම බලන්න කැමැත්ත මගේ කියන කම ටික ඔක්කොම ඒකේ තියෙනවා මම. එතකොට මෙතනදී මේ පරිසම්පාදයෙන් පෙන්නන්නේ හැමදාම ද කර්ම භවය කියලා කියන්නේ මෙතෙන්ට ඇහැට රූපයක් පෙනෙනකොටම අවිද්‍යාව ඒ පෙනෙන දේ ගැන ඇති අනවබෝධය නිසා ඒ නිමිති හිතන විදිහට ඒ දිහා බලාගෙන ඉඳලා මේ තණ්හාව මම වගේ කියන හැඟීම ඇති වෙන විදිහට කටයුතු කළාම කරනවා ඒකේ දෝෂය තමයි මේ එක්කන්ද ටික ඉතුරු නැතුවම නැති වෙනවා ඒ තණ්හා උපාදාන කියන ටික ඉතුරු වෙනවා කොහොම තිබුණාම තියෙන දෝෂය තමයි අර කනගුණ ආහාරයෙන් හැදුණු රූප ටික වෙනස් වෙද්දි ඇසිඩිටි පිටේ එද්දි මට පෙවුනේ දරුවා කියලා මේ සීයුනේ ඒ ටික වෙනස් වෙනකොටත් මට තේරෙන්නේ දරුවට වෙනස් මොනවා හරි වුණා වගේ මේ ආහාර ප්‍රත්‍ය වෙනස් වෙන්න මට තේරෙන්නේ කෙනෙකුට යමක් වුණා වගේ මම පුද්ගල භාවයකින් තමයි දුක් වෙන්නේ ඊට පස්සේ ඒ විතරක් නම් කබන්නේ මේ ස්කන්ධ සංතතියම නිරුද්ධ වුණොත් මේ ගත්ත නිමිත්ත නැති වෙන්නේ අපි කියුව දැන් අපේ තාත්තා නැති වෙනවා නම් තාත්තා ඉන්නවා කියන අවස්ථාවේ දැන් කනබන ආහාරයෙන් ලැබෙන රූපේ ඒ රූපය ඇස ඉදිරි පිටට එනකොට දැන් ආහාරයෙන් හැදුණු රූප ස්පර්ශය නිසා මේ බබු සංඥා පේනවා ස්පර්ශ නිරුද්ධන සංඥා නිරුද්ධ වෙනවා කියලා දැනගෙන හිටියේ නෑ එහෙනම් ඉදිරියෙන් කෙනෙක් ඉන්නවා මේ ඉන්නේ තාත්තා කියන අදහසින් තමයි බැලුවේ ඉතින් තාත්තා කිව්වහම බොහොම කෙනේ හදක ආදරේ කියන ගැටිකුත් එකයි ඊට පස්සේ ඒ ඇහැ මුල් කාරණාව කරගෙන එක්කද ටික අපහැරුණත් අර තාත්තා කියන ඒ තේන රූප නිමිත්තත් තාත්තා කියන හැඟීමත් ඒ හැඟීම එක්ක තියෙන ගැටිකුත් එහෙම මනසේ තියෙනවා කියලා ඒක දාවිද්‍ය සංකල්ප තණ්හා උපාදාන ටික අපේ මනසේ තියෙනවා සොන්න දැන් තාත්තා අපේ නැති වෙලා නැරිලා නමුත් අර ගැටි ටික තාම මනසේ නැති වෙලා නැහැ ඒක ඒ ආහාරපත්තෙන් හටගත් ස්කන්ධ ටික ජීවත් වෙනවා කියනකොට උනේ ඒ තාත්තා හම්බුණා නෙමෙයි මුලින් ඒ රූපය ඇසිදිරි පිටිනකොට මෙහෙම තාත්තා කියලා නිමිත්තකුත් ඒ නිමිත්තේ හොඳයි කැමති කියන ගැටි ටිකකුත් මගේ මනසේ උපද්දව ගත්තා තාත්තා ඉන්නවා කියන කාරණාවට තිබුණේ මොකද්ද ඒ ස්කන්ධ ටික ඇසිදිරි පිට එනේන ගානේ මම මගේ කෙලෙස් ටික මතක් කරගන්න එක වෙලා තියෙනවා. ආ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා මම ඔන්න ඒ නිමිත්ත මතක ඉන්නවා. ආයෙත් ඇසිදිරි පිටේ ඒ රූප එනකොට මා තාත්තාව තාත්තා දැක්ක කියන එක තේහි කරගන්න ඔහොම තිබුණේ. ඔන්න මේ ආහාරයෙන් හටගත් ස්කන්ධ සංතති වශයෙන්ම නැති වුණා. අර එක්ෂණිකව නැති වෙද්දිත් මගේ මනසේ මේ ටික උපද්දවනවා පවත්වනවා කියන ටිකකින් තිබුණේ. ඒ ස්කන්ධ සංතතියම නැති වුණා. දැන් තාත්තා මරුණා කියන තැනකදී තාත්තා මරුණා නෙමෙයි ආහාරයෙන් හැදුණු රූප සංතතියම නැති වුණා. දැන් ආහාරපත්යෙන් හැදුණු රූප සංතතියම නැති වුණා. නමුත් මට මේ තාත්තා පේන්නේ නැහැ කියලා එක තාත්තා නැති වෙලා කියලා කියන්නේ දැන් මේ මගේ තියෙන කෙලෙස් ටික මනසේ උපදින්න තියෙන රූප නිමිත්ත නැහැ. නැතිකම මිසක මේ තාත්තා කියලා කොහොම හිතුවා නම් කතා කළා නම් ඒ ටික මගේ මනසේ දැන් උපදින්න තියෙන වටපිටාව නෑ ධාතු නිරුද්ධ වෙලා. මිසක දැන් තාත්තා හිටියලා නෙමෙයි මේ. තේරුණාද කියන්නේ ඒක. ඊට පස්සේ මොකද තාත්තා හැම වෙලේම ඉන්නේ මගේ මනස පැත්තේ. ඒ නිමිත්තටයි මම හිතුවේ. එතනද ආහාරයෙන් හටගත්ත ස්කන්ධ ටික උන නිරුද්ධ වෙලා දැන් තියෙනවා. නමුත් ඒ කර්මය කියලා කියන්නේ අවිද්‍යාව කියන්නේ ආහාර තත්ත්වෙන් හටගත් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා කර්ම නිරුද්ධ වෙන්නේ නැහැ. ඔන්න මේ නිමිත්ත මරණාසන්න මගේ මරණාසන්න මොහොතේ ඉදිරිපත් වුණොත්
මට පේන්නේ තාත්තා සිහි වුණා වගේම. මොකද ජීවත් වෙනකොට පරිහරණය කළේ ওই ටිකමයි.
නැත්නම් මේ රූප තාත්තව තාත්තාගේ රූපවත් හම්බුණා නෙමෙයි.
තාත්තා සිහි වුණා කියන එකම හිතෙන්නේ එදාටත් ඒ සිහි වෙනකොට ඒ හිතේ ඒ හැඟීම් මේ තේහෙනද කියන ටික ඔක්කොම ඇති වෙනවා. එතකොට තාත්තට කැමති නම් කැමති කියන තැනකින් තමයි යෙදෙන්නේ. ඒ බඳු තාත්ත කෙනෙක් ලබා ගන්න තමයි ආයත් විඥාන්නේ රූපයකට වැටගන්නේ. කියන්නේ එතකොට මේ වගේ හැම වෙලාවෙම අපි කියමු දැන් මෙතනදි ඇස් ඉදිරිය පිටට කනබුන ආහාර යුක්ත මේ රූපය එනකොටම මම යම් දවසකදී ඒ රූප නිමිත්ත හිතෙන් අල්ලගෙන විමල සිත මහත්ය ඇතුළේ දැන් හිතුවා කියන්නකො. දැන් මේ හැදේ තමයි මම හිතන්නේ. මේ ස්කන්ධ ටික එහෙමම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට මේ සතහන එහෙම මගේ මනසේ ඉන්න මේ හැදෙත් එක්ක. අවිද්‍යාව පච්ච සංකාර. ඊට පස්සේ ඒ හිතේ තිර නිමිත්තටයි ඒ මහත්ය හොඳයි නැත්නම් නරකයි මොන විදියට හරි අපි හිතන්නේ. අපේ මනසෙන් අපි හදාගන්නවා. ආපහු කනබුන ආහාරයෙන් යුක්ත රූපේ නැත්නම් මේ ධාතුනානත්වයේ ගැටෙනකොටම මේබඳු සංඥාවක් උපදිනකොටම ශනිකම මම අර ටික මතක් මට අර ටික මතක් වෙනකොට මට ඉතින් හරි විමුලිත මහත්ය මම දැක්කා කියලා. නමුත් හැමදාම මේ රූපයේ චුට්ටක්වත් නිකුත් වෙන්නේ නැහැ. මේ රූපයේ චුට්ටක්වත් වෙනසක් නැහැ කනබුන ආහාරයෙන් හැමදාම විමලසිරි මහත්තයා කියන නමත් ඒ සතහන් ටිකත් ඔක්කොම ටික කෙනා කෙනාගේ මනසට සාපේක්ෂවයි තියෙනවා මනසේ උපදින්නේ. දැන් ආහාරයෙන් යුක්ත මේ රූපය මුල් වෙලා ඇතින මේ ස්කන්ධ පංචකය හටගනෙද්දී මංගාව මේ කෙලෙස් ටික ඉපදෙනවා පවතිනවා කියන සිද්ධි ටිකක් කරන්නේ හැම වෙලේම. දෙවිමිසිරි මහ ආපහු ඊගව දවසේ හම්බ වෙනකොට ශනිකවම අර මහත්ය දැක්ක මහත්ය හම් වුණා කියන එකයි සිහි වෙන්නේ. ඒක මේ ස්කන්ධ ටික ස්කන්ධ ටිකමයි මුකුත් වෙලා නැහැ. මේ කෙනෙක් මට හම්බ වෙන්නෙම නැහැ කවදාවත්. එතන තියෙන ඇත්ත කනබුන ආහාරය කෙනෙක් වෙන්නේ නැහැ. නමුත් මම ස්කන්ධ ටික දන්නේ නැත්තම් ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා ඇති වෙන කෙලෙස් ටික තණ්හා උපාදාන කියන මනසේ එදෙන ගැටි දන්නේ නැත්තම් මගේ මේ උපාදානයේ මම මේ රූපය කෙනෙක් කියලා ගන්නවා. එතකොට මට කියනවා පත්‍ය උපාදාන ස්කන්ධය කියලා. ඒ කිව්වේ අපි මෙහෙම කියමු දැන් රූපේ කනබුන ආහාරයෙන් යුක්තයි. ඒකේ ඇත්ත නොදන්නාකම නිසා කෙනෙක් කියන අදහස පුද්ගලයෙක් කියන අදහස අපිට මට ඇති වෙනවා. මමයි හිතන්නේ. හැමදාම එහෙම හිතුවාම හිතපු එක මට ඒක කර්ම නිමිත්තක් වෙනවා කියලා කියන්නේ මේ ඒ කාරණාවේ ඉඳලා එදා ඉඳලා ඒ අධිකරණයේ මුල් කරගෙන ඒ නිමිත්ත මුල් කරගෙන හම්බ වෙන හැම වෙලාවකම අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලෙම ඇහිම් බලා දතිතු ඉබඳු රූප නිමිත්තේදී මාව රවට්ටනවා. මාව රවට්ටනවා කියන්නේ ඇස් ඉදිරි පිටට එනකොටම මට මතක් වෙන දෙයක් තියෙනවා විමලසිරි මහත්තයා කියලා තියෙනවා. මම ස්කන්ධ ටික හඳුනන්නෙත් නැහැ. ස්කන්ධ ටික නොදන්නා කම නිසා මගේ මනස තුළ මෙහෙම ධර්මතාවයක් ඉදෙනවා කියන නේද කියලා ඒක දන්නෙත් නැත්තම් මට තේන්නේ කෙනෙක් හම්බුණා වගේ. දැන් මම මොන කෙනෙක් හම්බුණා කෙනෙක් දකින්නවා කියන තැනකින් තමයි ජීවත් වෙන්නේ. නමුත් ඒ ස්කන්ධයකද නිරුද්ධ වෙනවා. කෙලෙස් ටික තමයි මට මම මගේ මනසේ තියෙන කෙලෙස් ටික සිහි කරලා, ඒ කියන්නේ මේ නිමිත්ත සිහි කරලා විමලසිත මහත්ය බලන්න යනවා, හම්බෙන්න යනවා කියලා යනවා කියන්නේ ආයෙත් මම ආයතන ටික පිළියෙල කරගන්න එක. ආයෙත් විඥානේ සිහි කරලා නාම රූප හදලා ආයතන ටික හදාගෙන දැන් නෝර යනවා කියලා හරි. උන් ඒ දැන් මේ නිමිත්ත මුල් කරගෙන විමලසිත මහත්ය හම්බෙන්න යනවා කියලා මගේ හිතේ තියෙන නිමිත්ත මුල් කරගෙන ගියා කියන්නේ ආයෙත් කනගුණාහාරය යුක්ත රූපය ඇස් ඉදිරි පිටට එනවා. ඇත්ත අනුබුනාහරින් හැදිලා තින්නේ ඒ ස්පර්ශය නිසා නාම ධර්ම ටිකක් පාල වෙනවා, අනාත්ම ස්කන්ධ ටිකක් හම්බ වෙන්නේ. එතකොටම ඒක දකිනකොටම මගේ මනසේ ආපහු අර ටික අර කෙලෙස් ටික යෙදෙනවා. මම විමලසින් මහත්තයා හම්බුණා කියලා හිතාගෙන ඉන්නවා මම දැන්. ඔව් අර දැන් අපි අර මේ නිමිත්තටම විමලසිත මහත්තයා කියලා හිතුවා, මහත්තයා හොඳයි කියලා හිතුවා කියන ගති ටිකක් තියෙනවානේ අපි. මේ ටික විස්තර එකතු කරලා විස්තර එක තියෙනවා කැමැති අකමැති ගතිය. ඒ ටික මනසෙමයි නිමිත්තෙමයි තියෙන්නේ. එතකොට දෙවන දවසේදී ආපහු දකින්නකොටම අර ටික සිහි කරගත්තම මොනද විමලසිත මහත්තයා දකින්නේ ඉන්නේ වගේ දැන් තියෙනවා.
ආයතනයේ
අහම් අපි පස්සේ කියන දැක්කම දැන් හම්බ හම්බ වුණ මුලින්ම නිමිත්තක් හිතපු නැති කාලෙදිත් වෙලාවෙදිත් තිබුණේ සත්පුද්ගල නොවන ආහාරයෙන් හැදෙන ස්කන්ධ ටික. ස්කන්ධ ටික තියෙන තැනක ඇත්ත නොදක අපි තමයි මෙහෙම මේ නිමිති දිහා බලාගෙන මේ පුද්ගලයෙක් නේ කෙනෙක් නේ විමලසිත මහත්තයනේ කියලා හිතුවේ අපි. අපි හිතන්නේ. ඒ ඇහත් නිරුද්ධ වෙනවා, රූපයත් අනිත්‍යයි, චක්කු විඤ්ඤාණෙත් නැත, ස්කන්ධ ටික ඔක්කොම අනිත්‍ය වුණාට මේ හැදී හේමම අපිට හිතිනවා මනසේ මේ සතහන මේ විමලසිත මහත්තය දැක්කොත් අඳුරන්න පුළුවන් කියලා අපි කියන්නේ. කියන හැඟීම් ටික අපේ මනසේ දැන් තියෙන්නේ මේ ටිකද කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. මොකද මේ ස්කන්ධයන්ගේ ඇහැට පෙනෙන තැන ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගත්ත නිමිත්තක් නේ. අවිද්‍යාවෙන් හදාගත්ත එකක් තමයි අපි මේ මනසේ තියෙන කෙනෙක් පුද්ගලයේ කරගෙන ගත්ත මට්ටමට නිමිත්ත. ඉස්සෙල්ලා තිබුණේ මේ නිමිත්ත රූපය නිසා රූපයක හැඩේ පේන මට්ටම විතරයි. අපි හිතින් තමයි මේක සංස්කරණය කරගත්තේ හදාගත්තේ මේක කෙනෙක්ගේ අහවල් කෙනාගේ කියලා ටික තේරුණා. එතකොට මේ ස්කන්ධ මේ ටිකද කියන ස්කන්ධ ටික මේ ස්කන්ධ ටික ආරම්භය සත්වයේ පුද්ගලයේ කෙනෙක් කියන හැඟීම් ටික ඇති කරගන්නේ අපේ මනසේ. දැන් ඇහැට රූපය මෙබඳු රූපයක් හම්බ වෙන ගානේ අපි ගාව තියෙන කෙලෙස් ටිකම අපහු තීකර ගන්නවා නම් හැමදාම වෙලා තියෙන්නේ ස්කන්ධය ඉපද නිරුද්ධ වෙනකොට කෙලෙස් ටික උපද්දලා පවත්වනවා කියන තැනකින් අපි ඉන්නේ. අපිට ඕක ස්කන්ධය ඉපද නිරුද්ධ වෙනවා කෙලෙස් උපද්දලා පවත්වනවා කියන තැනකින් අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ අපි දන්න කෙනා හම්බ වුණා, අපි දන්න කෙනා හම්බ වෙන්න යනවා, අපි දන්න කෙනා එක්ක කතා බහ කර කර ඉන්නවා වගේ තැනකින් තමයි අපිට පේන්නේ. එතකොට මේකෙදි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ දැන් මේ රූප කනබුන ආහාරයෙන් හැදුණු රූපයත්, ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා සංකාර නාම රූපයෙන් හැදුණු විඥානයත් කියන ප්‍රත්‍ය ටිකකින් හැදුණු හේතු ටිකකින් හැදුණු කාරණා ටිකක් තමයි පෙනෙනවා කියන මට්ටමේදී තියෙන්නේ. කොහොම තියෙන තැනක උපාදානය කියන්නේ දැන් අත්වාද උපාදානය කියන්නේ කෙනෙක් කියලා ගන්න එක. මම කෙනෙක් කියලා ගත්ත දැන් උපාදානය කියන එක තියෙන්නේ කෙනා කෙනාගේ මනසේ. උපාදානය කියන්නේ දැඩිව ගන්නවා. අත්වාද උපාදානය කියන්නේ පුදු පුද්ගලෙක් කියලා ගන්නවා. දැන් මේ ස්කන්ධ ටික ඇතුළේ ඉන්නකොට මේ ස්කන්ධ ටික දිහා පුද්ගලයේ කියලා බලන කෙලෙසේ උපාදානේ පුද්ගලයේ කියලා ස්කන්ධ ටික ගන්නකම මගේ මනසේ තිබුණොත් මම මේ ස්කන්ධ ටික දිහා ස්කන්ධ ටික බලන්නේ මේ ස්කන්ධය ගන්න කෙනෙක්ගේ කියලා. තේරුණේ? උපාදානේ තියෙන්නේ කොහෙද? අපේ කෙනා කෙනාගේ මනසේ. මොකද්ද උපාදානේ? අපි කියමු දැන් අත්වාද උපාදානේ. ඒ කියන්නේ රූපේ පුද්ගලය කියලා හිතනවා. රූපේ අතුරු කරගෙන පුද්ගලයෙක් හො ඉන්නවා. වේදනාව පුද්ගලයෙක් කියලා හිතන ගති ඊට තමයි උපාදානේ කියන්නේ. මොන දැන් මේ රූපේ කෙනෙක් කියලා හිතන කම තියෙන්නේ අපේ මනසේ. එතකොට රූපය කෙනෙක් කියලා හිතන කම අපේ මනසේ තියෙන ඒ උපාදානේ, ඒ උපාදානේට හසු වෙන්නේ මොකද්ද? කනබුන ආහාරයෙන් හැදෙන රූපේ. මේ රූපය අරඹය මම කෙනෙක් කියලා හිතුවාම දැන් මගේ උපාදානයට හසු වෙලා තියෙන මේ කනබුන ආහාරයෙන් යුක්ත රූපය දැන් රූපේට කියන උපාදාන ස්කන්ධය කියලා. උපාදානයට හිත වූ, උපාදානයට හසු වෙච්ච, උපාදානයට යෙදුණු රූපයක් ස්කන්ධයක් තමයි මේ රූපස්කන්ධය. ඒ කියන්නේ පුද්ගලය කියලායි බැලුවේ. ඔන්න මේ පංච උපාදාන ස්කන්ධයේ දුක. මම උපාදානයෙන් යම් ස්කන්ධයක් අල්ලගත්තා නම් කෙනෙක් කියලා ඒ ස්කන්ධයේ දුකක්. මොකද දැන් මට පේන්නේ කෙනෙක් ලෙඩ වෙනවා, කෙනෙක් මහලු වෙනවා, කෙනෙක් මැරෙනවා, මට අකමැති පුද්ගලයෝ නිර්මාණය වෙනවා, කැමති පුද්ගලයෝ නැතිවීම නිර්මාණය වෙනවා මේ කාරණාවයි. පංච උපාදාන ස්කන්ධයේ දුක. දුකට හේතුව උපාදානය. මේ පුද්ගලයා කියලා බලපු කම. මේ පංච උපාදාන ස්කන්ධ දුක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? උපාදානය නැති වෙන්න ඕනේ. මේ මේ රූපය පුද්ගලයා කියලා ගන්න කම නැති වෙන්න ඕනේ. තේරෙන්නේ? තණ්හා උපාදාන නැති වුණොත් දුක නැහැ. ඒකට තියෙන මාර්ගය තමයි මොකද? සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටි බලන්න මොකද්ද? මේ රූපය හොඳට නුවණින් බලන්න. දැන් රූපයනේ මම පුද්ගලයෙක් කියලා ගත්තේ. ඒ රූපයේ පුද්ගලයෙක් කියන රූපය ඇසි දෙපිට නෝන පුද්ගලයෙක් කියන අදහස තියුණා නම් ඒ අදහසින් මම මේ රූපය දිහා බලන්නේ. එතකොට මට හම් වෙන්නේ පංච උපාදාන ස්කන්ධය. ඉස්සෙල්ලා ස්කන්ධේ නිසා උපාදානය ඇති වෙනවා. උපාදානයෙන් ආපහු ස්කන්ධය ගන්නවා මම. මේ චක්‍රය පෙන්නන්නේ ඒකයි මුලින්ම හම් වෙන්නේ ස්කන්ධ ටිකක්. ඇති ඉදිරි පිටට ආහාරයෙන් හැදුණු රූපේ එන්නේ. එතන අවිද්‍යාවෙන් කෙනෙක් කියලායි මම හිතුවේ. ඊට පස්සේ අවිද්‍යාවෙන් කෙනෙක් කියලා හිතුවට පස්සේ කෙනා කියන අදහසින් තමයි මම මේ විඥාන නාම රූප දිහා බලන්නේ ආපහු. මේ ස්කන්ධ දිහා බලන්නේ ආපහු එහෙම. හැම වෙලාවෙම අපිට පුද්ගලයෙක් පෙනෙන්නේ පුද්ගලයෙක් ඉන්න හින්දා නෙමෙයි කියන එක. මේකේ යථාර්ථය පෙන්වන්නේ හැම වෙලාවෙම ස්කන්ධ අනාත්ම කනබුන ආහාරයෙන් ඇතුළු ස්කන්ධ ටික ඇස ඇහ කන දිවනාසය ශරීරය කියන මේ ආයතන ඉදිරිපිට තෙද්දී අපි පුද්ගල භාවයක් උපදවා ගන්නවා. ඊගාව දවසේ ඉඳලා උපදුවාට පස්සේ එදා ඉඳලා ඒ ධර්මය ඇති ඉදිරිපිට තෙද්දී තමන් උපදවාගත්ත දේ නැවත නැවත සිහි කරගන්න එකක් වෙන්නේ හැමදාම. කිසිම වෙලාවක මෙතන තියෙන ස්කන්ධ ටික සත්‍ය පුද්ගලෙක් වෙලත් නැහැ. සත්‍ය පුද්ගලෙක් වෙන්නෙත් නැහැ. එහෙම ස්කන්ධ ටිකක් අපිට අම්බ වෙලත් නැහැ. ඒ කියන්නේ ස්කන්ධ ටික තමයි ඇත්තටම තියෙන්නේ. නමුත් සත්‍ය පුද්ගල භාවයක් ඇතුළු වෙන්නේ අපේ මනසින් විතරයි. ඒ කියන්නේ මේ ද්‍රව්‍ය කාරණාව වශයෙන් අපි මෙහෙම අල්ලන්න කියලා සත්‍ය පුද්ගලෙක් අපිට කවදාවත් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? කන බොන ආහාර යුක්ත රූපයයි අවුවේ. එතකොට ශනිකව මනසේ දෙනවා නම් අහවල් කෙනාවයි යල්ුවේ කියන එක අපිට සිහි වෙන්නේ. ස්කන්ධ ටික වෙනම මේක සිහි වෙන එක වෙනම එකක්. ජීවත් වෙන්නෙම අපි තව අය එක්ක තව කට්ටිය එක්ක ජීවත් වෙනවා කියලා මනසින් ජීවත්
වෙනවා.
අවිද්‍යාව හරහා මේ සිද්ධිය ඇත්ත නොදන්නාකම හරහා. එතකොට දැන් මට කියන්න ඕනෙකම තිබුණේ මෙන්න මෙච්චරයි. මේ චතුරාර්ය සත්‍ය කියන එකට උත්තරයක් එනවා බුදුරජාණන් වහන්සේ දැන්. ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු බව දුක, මරණ දුක කියලා මේවා ඔක්කොම පුද්ගලයන්ට ඇති වෙන දුක්නේ කියන්නේ. පුද්ගලෙක් ඇති වෙන දුක්නේ. මේ දුක් ටිකට මේ පංච උපාදාන ස්කන්ධ දුක පෙන්වලා බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තණ්හාව නැත්නම් උපාදානය කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේ සත්‍යයක් ලෙඩවීම නිසා, සත්‍යයක් නැතිවීම නිසා යම් දුකක් එනවනම් දුකට හේතුව අපි ගාව තියෙන තණ්හා උපාදානය. සත්‍ය පුද්ගලෙක් කියලා මේ විදිහ බලපු කම නිසායි සත්‍ය පුද්ගල භාවයෙන් උඩට දුක එන්නේ කියන එකයි කියන්නේ. ස්කන්ධ ටික තියෙන තැනක අපි සත්‍යයක් කියලා බලපු නිසායි දැන් සත්‍ය පුද්ගල භාවයෙන් දුක එන්නේ. පංච උපාදාන ස්කන්ධ දුකට හේතුව උපාදානය, තණ්හා උපාදානය දෙක. මේ තණ්හා උපාදාන, තණ්හාව නැතුව සත්‍ය පුද්ගලෙක් කියලා බලන උපාදානය නැති වුණොත් මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. කෙනෙක් ලෙඩ වෙලා මහලු වෙලා මරණය කියන දුකෙන් මිදෙනවා. එතකොට එහෙමනම් මේ පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ කරන්න තියෙන මාර්ගය මොකද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි බලන්න. මොකද්ද? ඉති රූප, මිති රූප, සම්මුති, ඉති රූප සත්තංගම. රූපේ හොඳට බලන්න. රූපය ඇතිවීම බලන්න. රූපය නැතිවීම බලන්න. රූපයත් රූපය ඇතිවීමත් නැතිවීමත් බලනකොට රූපය අපිට හම්බ වෙන්නේ අපි කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව හෝ කෙස්ලොම් නේද ධම්මස්නහරෝ කියන කොටස් වලින් යුක්තයි. කනබුන ආහාර නිසා මේ රූපය හැදෙන්නේ, ආහාර නැතිනම් නැති වෙනවා කියලා කොහොම බලන්ද බලන්ද අපිට මේ රූපය අරඹය පුද්ගලය කියලා තියෙන ගතිය ගෙවෙනවා. පුද්ගලය කියලා බලන උපාදානය ගෙවෙනවා ටික ටික මෙහෙම බලන්ද බලන්ද. එතකොට පුද්ගලය කියලා මේ දිහා බලන ගතිය අඩු වෙනවා. දැන් උපාදානය ගෙවෙන්න ගෙවෙන්න උපාදානය අඩු වෙන අඩු වෙන පුද්ගල භාවය අඩු වෙන අඩු වෙන මොකද වෙන්නේ? පංච උපාදාන ස්කන්ධයේ දුක තමයි අඩු වෙන්නේ. දැන් සම්මාදිටිකු ඇත්ත ඇති ඇති බලන්නේ මොකටද? තණ්හා උපාදානය ගෙවෙන්නේ. මොකද තණ්හා උපාදානය දුරුකරන්න හේතුව මොකද්ද? මේ තණ්හා උපාදානය උපාදානය තමයි දුකට හේතුව. තණ්හාව නැති වුණොත් උපාදානය නැති වුණොත් දුකෙන් මිදෙනවා. දැන් සත්‍ය පුද්ගලයේ ලෙඩ වෙච්ච නිසා, මහලු වෙච්ච නිසා, මැරිච්ච නිසා අපි දුක් විඳිනවා නම් ඕක දුකක්. ওই දුකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්කන්ධ ටික නොදන්නා කම නිසා සත්‍ය පුද්ගල භාවයක් මනසේ යෙදෙන කම නිසායි මේ සත්‍ය පුද්ගල භාවයෙන් දුක් විඳින්න වෙන්නේ. එතකොට දුකට හේතුව හැටියට පෙන්වන්න දෙන්නේ මොකද්ද? මේ තණ්හා උපාදානය අපි ගාව තියෙන මනසේ වැරද්ද පෙන්වන්න වෙන්නේ. මේ දුකෙන් මිදීම පෙන්වන්න වෙන්නේ වෙන මොකොත් නිසා නෙමෙයි, මනසේ වැරද්ද. මේ තණ්හා උපාදානය පුද්ගලයක් කියලා ගන්න කම මනසේ නැති වුණොත් මේ ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්නලා, එහෙනම් දුක නිරෝධ ගාමනේ ප්‍රතිපදාව කියලා දුක් නැති කරන ප්‍රතිපදාව හැටියට පෙන්වන්න වෙන්නේ මොකද්ද? අපේ මනසේ තියෙන වැරද්ද අඩු වෙන්න ක්‍රමයක් මිසක මේ බාහිර දෙයක් හැදෙන්න නෙමෙයි තියෙන්නේ. දැන් සම්මා දිට්ඨිය ඇත්ත රූපය ඇත්ත බලන්න බලන්න එහාට තේරෙනවා මොකද්ද? ඇත්තටම රූපේ කනබුන ආහාරය කියලා බලන්න බලද්දි කෙනෙක් කියලා රූපය දැක්ක බලන වැරද්ද අඩු වෙනවා ගෙවෙනවා ටික 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 ටික. මේ රූපේ පිරිසිඳ දකින දැන් වෙන අපිට ක්‍රමයක් නැන්නේ. අපි ලෝකේ කියන්නේ පුද්ගලයෙක්වමයි දැක්කේ, පුද්ගලයෙක්වමයි පේන්නේ කියලා ඉන්නේ තියෙන්නේ. වෙන අපිට යන්න දෙන්න තරක් නැහැ. පුද්ගලයෙ ලෙඩ වෙච්ච නිසා, මහලු වෙච්ච නිසා, මැරිච්ච නිසා අපි දුක් විඳිනවා, අඬනවා, විලාප දෙනවා. ඔක පුද්ගලයෙ ලෙඩ වෙච්ච, මහලු වෙච්ච එක අතරේදී අපිට අම්මා මැරිච්ච දුක තියෙනවා, තාත්තා මැරිච්ච දුක තියෙනවා, සහෝදරය සහෝදරි මැරිච්ච දුක්, ඔහොම දුක් අපිට තියෙනවා. පංච උපාදාන ස්කන්ධ දුකක් විඳින්නේ. මේ දුක් විඳිනකොට මේ දුක දුක ඇති වෙච්ච හැටි, දුක නැති වෙන හැටි නැති කරන මාර්ගය අපි දන්නේ. අපි දුක නැති කරන්න කියලා ලෝකෙ ඇතුලේ මේවා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ලෝකෙ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ මේක දින ඇත්ත හෙළි කළා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම පෙන්නවා මේ විඥානාම සලාතන පස්ස වේදනා හරහා බුලට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ කනබුන ආහාරයෙන් මේ විඥානේ මෞකසට දැසගෙන නාම රූප වෙලා ආයතන ටික හැදෙනවා. ආයතන වලට ස්පර්ශ රූප ශබ්ද නෙමෙයි ස්පර්ශ වෙනවා කියන තැනක තියෙන ආහාර ප්‍රත්‍යය. සත්වනෝ පුද්ගලනෝ ස්කන්ධ ටිකක් රූපේ කනබුන ආහාරයෙන් හැදුණු එකක්, ඒ පේනවා කියන තැනක තියෙන වේදනා සංඥා චේතනා ස්පර්ශයෙන් හටගන්න එකක්, රූපේ දැනගන්නවා කියලා කියන්නේ මේ නාම රූප දෙක නිසා මේ දැනගන්න බව ඇති වෙනවා කියලා මේ වගේ හේතු ප්‍රත්‍යයක් තියෙන ස්කන්ධ ටිකක් තියෙන. ওই ස්කන්ධ ටික නොදන්නාකම නිසා ඒක තමයි අවිද්‍යාව. පුද්ගල භාවයක් ඇති කරගත්තා නම් පුද්ගලයේ සත්වයේ කෙනෙක් කියන අදහස මනසේ ඇති කරගෙන එබඳු අදහසින් මේ ස්කන්ධ දිහා බැලුවහම උඹලට පේන්නේ දැන් මේ ස්කන්ධ ටික කෙනෙක් වගේ. ස්කන්ධ ටික විපරිණාම වෙද්දී උඹල කෙනෙකුට වෙච්ච දුකකින් දුක් විඳින්න. ওই පංච උපාදාන ස්කන්ධ දුක. ඔය දුකට හේතුව උපාදානේ නැත්තම් මේ පුද්ගලයා කෙනා කියලා බලපු මනසේ තියෙන වැරද්දයි මේ දුකට හේතුව කියලා පෙන්නලා මේ තණ්හා උපාදානේ මනසේ තියෙන වැරද්ද අයින් කරගත්තොත් ඔය දුකෙන් අයින් කරගන්න පුළුවන් දුකෙන් මිදෙන්න පුළුවන් කියලා පෙන්නලා ඊට පස්සේ ඒකට මාර්ගය පෙන්වන සම්මාදිට්ඨි මනසේ තියෙන මේ සත්පුද්ගලයේ කියන වැරද්ද අයින් වෙන්න මේ ස්කන්ධ ටික පිළිසිඳ දකින්න ආපහු එතකොට මොකද ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා නම් මම මේ පුද්ගලයේ කියන අදහස ඇති කරගත්තේ ඊට පස්සේ ස්කන්ධ ටික දන්නේත් නැහැ ස්කන්ධ ටික නිසා ඇති කරගත්ත කෙලෙස් දන්නේත් නැත්තම් දැන් මේ කෙලෙස්යේ මේ ස්කන්ධයන්ට පතිත වෙලා අපි දුක් විඳිනවා පුද්ගලයේ නිසා දුක් විඳිනවා එතකොට අපිට පෙන්වන්න වෙනවා බුදුරජාණන් වහන්සේට පෙන්වන්න වෙනවා මේ පුද්ගල භාවයෙන් විඳින දුක් ටිකට හේතුව කෙනා කෙනා මුගේ මනසේ තියෙන පුද්ගල සංඥාව අල්කට කියන අත්වාද උපාදාන මම එක තැනකින් ගත්තේ නමුත් දැන් කාම උපාදානය කියන්නේ අපිට ඇහැට රූපයක් පේනවා කියන තැනක ඒද තියෙන සතර මහා ධාතු නිසා රූපයේ සතර මහා ධාතුයි මේ ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා නාම රූප නිසා විඥානය පහළ වෙනවා කියන තැනකින් ධර්මතාව ටිකක් එහෙම දෙයක් ඇති තැනදී කාම උපාදානය කියන මම කාරකක් හැටියට හිතන්නේ හිතුවා කියලා මේ කාරකක් වෙන්නේ ස්කන්ධ පංචයේ ඇස් ඉදිරියට එනකොටම මට කාරක මෙච්චර වටිනවා කියන එකම මනසේ දෙනවා මනසේ උපදිනවා ඊට පස්සේ කාරක මෙච්චර වටිනවා කියන මානසික මට්ටමකින්මයි මේ දිහා බලන්නේ එතකොට මට එච්චර වටින වස්තුවක් ඉදිරියෙන් තියෙනවා වගේ පේන්නේ බාහිර ධාතුව වෙනස් වෙනවා ස්කන්ධය විපරිණාම වෙනකොට මට පෙනෙන්නේ මෙච්චර වටිනා වස්තුව නැති වෙනවා වගේ පේන්නේ. එතකොට හැම වෙලාවෙම මේ ස්කන්ධ ටික කාරකක් එක මෙච්චර වටිනවා කියන කම ස්කන්ධ ටික ඇත්ත නොදන්නා කම නිසා මමයි අපේ හේතුයි. ඒ දෙයක් වස්තුවක් හැටියට හිතන එක තමයි කාම උපාදාන. මේ ලෝකෙ තියෙන හැම ද්‍රව්‍ය කාරණාවක්ම අයිති වෙනවා ඒ මේ විදිහට. ඊට පස්සේ ඇහැට මේ රූපයේ හම්බ වෙන ගානේ මම මගේ කෙලෙස්ติกම උපද්දනවා සිහි කරනවා. කෙලෙස්ติกම පවත්නවා කියන තැනකින් ජීවත් වෙනවා. නමුත් මට පේන්නේ කාරක දැක්කා කාරක දැන් පේන්නේ නැතු කියා ආයෙත් කාරක හම්බුනා කියන වගේ තැනකින් පේන්නේ. මේ හතර මහා ධාතයෙන් යුක්ත ස්කන්ධ ටිකම මෙතන තියෙන දෝෂය තමයි ස්කන්ධය පිරිසිඳ නොදක මම මේ වගේ උපාදානය කාම උපාදානයෙන් උපාදාන වුණොත් කාරක කියලා ගත්තොත් ඒක ඒ පංච උපාදාන ස්කන්ධයේ දුකක් කියන්නේ මේ කාරක කැඩිච්ච නිසා කාරක නැති වෙච්ච නිසා අර පුද්ගලයේ ලෙඩ වෙච්ච නිසා මැරිච්ච නිසා වගේ කියන ජරා මරණ ධර්ම තමයි මේකෙත් තියෙනවා. මේක දිරස්දි මේක නැති වෙද්දි මේක ලෙඩ වෙද්දි ඒක ධර්මක දුක එනවා. එතකොට දැන් ද්‍රව්‍යයකට ඇති වෙන දුක. දුකට හේතුව මත මොකද්ද? උපාදානයි. යම් වස්තුවක් කියලා දැකපු ගම උපාදාන. එතකොට උපාදානය නැති වුණොත් වස්තුවක් ද්‍රව්‍යයක් කියලා ගන්න කම මගේ මනසේ නැති වුණොත් ඒ වාහනයකට නැත්නම් භාණ්ඩයකට භාණ්ඩය කැඩිච්ච දිනචෙන දුකේ මිදෙනවා. ඒකද සම්මා දිට්ඨි. ඇත්ත ඇති හැටි දකින්න කිව්වහම දැන් මේ අරමුණම පිළිසින් දකින්න ගියොත් රූපේ සතර මහා ධාතු. පටි ආපෝ තේජෝ වායෝ කියලා තමයි අපිට බලන්න වෙන්නේ. ඒබඳු රූප ස්පර්ශය නිසා පහළ වෙච්ච මේ සංඥාවක් වෙන නිමිත්ත. මේකේ ස්වභාවය තමයි හේතු නැති නොගුණ නැති වෙනවා කියන තැනක. කෙටියෙන් ගත්තහම මෙතනදී එක කාරණාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ පටිච්චසමුප්පාදය හරහා හැම වෙලාවෙම සත්ත්ව නොව පුද්ගල නොව දේවල් කාරණා නොව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තමයි පංච උපාදාන ස්කන්ධේ නේ ස්කන්ධ පංචකයක් තමයි අපි බලනවා කියන තැනක අහනවා කියන තැනක ගඳ සුවඳ ලබනවා කියන තැනක තියෙනවා අපි බලනවා කියන තැන තියෙන හැම රූපයක්ම සතර මහා ධාතුව සතර මහා ධාතුගේ උපාදාය රූපයක් කියන්නේ එතකොට ඒ පේනවා කියන තැනක ඒ පේන අරමුණ විඳිනවා හඳුනනවා ඒකට හිතනවා කියලා ගති ටිකක් යෙදෙනවා නම් ඒ ටික ස්පර්ශයෙන් හටගත්ත එකක්. පේන දේ දන්නවා කියන ගතියක් තියෙනවා නම් ඒ රූපයයි විඳිනවා හඳුනනවා කල්පනා කරනවා කියන ගති ටිකයි උදව් කරගෙන මේ දැනගෙන තියෙන්නේ. කොතන තියෙන්නේ ධර්මතාව ටිකක්. ඒ වේ පුද්ගලයෝ නෑ සත්වයෝ නෑ කාම වස්තු නෑ කිසිම දේවල් නෑ. චිත්‍රයක් විතරයි නිකන් පෙනෙනවා මත්තමක් විතරයි. අපි දිට්ඨියක චිත්‍රයක් අඳහම තියෙන චිත්‍රය වගේ චිත්‍ර විතරයි. මේ තියෙනවා. ඊට පස්සේ මේ ස්කන්ධ ටිකත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් නොදන්නාකම නිසා නොදන්නාකම නිසා අපේ මනස තුල යෙදෙනව මොකද්ද? උපාදානය කෙලෙස් මේ නොදන්නාකම නිසා ඒ නිමිත්ත හිතට අරගෙන ඒ නිමිත්ත තුල අපි තණ්හා උපාදාන වශයෙන් හැදිරෙනවා එතකොට අපේ මනසේ හදාගෙන තියෙන නව කර්ම කියලා ටිකක් කා බස් රන් හිදි මුතු මැණි කියලා පිළි කරන්න පුළුවන් ඔය නිමිති ටික තියෙනෝනේ ඔය නිමිති ටිකට තමයි අපි හිතලා තියෙන්නේ දැන් මේක ඔක්කොම කාම ලෝකේ කියලා කතා කරන ටික ඔක්කොම මනෝමය තියෙන සිද්ධි එකක්. ආයෙත් ඇස්ති ඉදිරි පිටේට අපිට අනාත්ම ස්කන්ධ ටික එද්දී අපේ මනස තුල අර කෙලෙස් උපද්දලා පවත්වමින් ඔහොම තමයි අපි හැමදාම ජීවත් වෙන්නේ. මෙහෙම ජීවත් වෙනකොට තියෙන වැරද්ද තමයි ඈ දැන් මේ කර්ම සකස් වෙනවා සකස් වෙච්ච කර්මය පවත්වනවා කියන තැනකින් තියෙනවා. ඒ කියන්නේ මේ හැදේ ඇති ඉදිරි පිටට එද්දිම අපි ගාවාර තියෙන පුද්ගල භාවය තමයි සිහි වෙන්නේ සිහි කරන්නේ. එතකොට මෙතනදී එක පැතිකඩ බුදුරජාණන් වහන්සේ විවර කරලා පෙන්නනවා අපිට ලෝකයක ඒ කියන්නේ දැන් ලෝකයට ජරා මරණ දුකින් මිදෙන්න තැනක් නැහැ. මොකද ලෝකයට පේන්නේ පුද්ගලයෙක්ම වෙලා නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ හොඳට බලන්න මේ රූපයක හැඩයක් මේ රූපේ සතර මහා ධාතුයි සතර මහා ධාතු රූපයක හැඩේ ඕන වස්තුවක හැඩයක් තියෙන්නේක එතකොට සතර මහා ධාතු රූපයක හැඩේ එක චිත්තං චිත්‍රං සතේ ලෝකෙ චිත්‍රය එහෙම තියෙනවා සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ ඒ කියන්නේ කල්පනා වශයෙන් රාග වශයෙන් පුද්ගලයා තුල ඇති කරන කල්පනාවයි කාමේ කියන්නේ දැන් මේ චිත්‍රය එහෙමම තියෙද්දී සංකප්ප රාගෝ පුරුසස්ස කාම පුරුෂයාගේ සංකල්පනාවයි කාම ඒ කියන්නේ දැන් මම මේ හැදේට කෙනෙක් වසන්ත මහත්තයා කියලා හිතුවා කියන්නේ මොකද දැන් කාම බහින්න කදාගත්තා දැන් වස්තුව මේ චිත්‍රයේ ලෝකේ කාමේ නෙමෙයි මේක චිත්‍රයේ ඒ චිත්‍රය නිසා දැන් මම කෙනෙක් හදාගත්තා කෙනෙක් කියන අදහස මගේ හිතේදී චිත්‍රයේ හේතු ටික නැති වෙනකොට චිත්‍රය නැති වෙනවා. නමුත් මං හදාගත්ත කාමයේ නැති වෙන්නේ නැහැ. කාමයේ කියන එක මට කාම භවයේ උපදී පිට පවතින කර්මයක්. මේ හැදේම මට ඔන්න වසන්ත මහත්තය කියලා ඉතුරු වෙනවා. දෙවෙනි දවසේදීත් මේ චිත්‍රය සිද්ධ පිටට එනකොටම ආපහු අර ටික මට තේරෙනවා. හැම වෙලාවෙම කාමයේ මගේ මනස තුල ඉපද පවතිනවා මිසක චිත්‍රයේ තුල කාමයේ තියෙනව නෙමෙයි. චිත්‍රය හැදෙන්න තියෙනවනම් යම් හේතු ටිකක් ප්‍රත්‍ය ටිකක් ඒ හේතු ටික නිසා චිත්‍රය හැදෙනවා කියලා ධර්මතාවයක්. ඒකේ වැරද්දක් නැහැ. මට පුළුවන් නම් මේක චිත්‍රයක් මේ හේතු ටික නිසා චිත්‍රය හැදෙලා තියෙන මේ හේතු නැතිනොත් චිත්‍රය නැති වෙනවා කියන තැනකින් ඇත්ත බලන්න මට අමුතුවෙන් මනස යමක් හදාගන්න නැහැ. එතකොට චිත්‍රය හැදෙන්න තියෙන හේතු ටික නැති වෙනකොට චිත්‍රෙත් නැති වෙනවා මට මනසේ නිමිතිත් නැතිනම් ආපහු දුක් විඳින දේවල් සිහි වෙන දේවල් නැහැ. නමුත් මේ චිත්‍රය කියන එක මේ හේතුගෙන් චිත්‍රය හැදුනේ කියන එක දන්නේ නැත්තම් හේතු නැතිනොත් චිත්‍ර නැති වෙනවා කියලා දන්නේ නැතුව මම චිත්‍ර දිහා බලාගෙන හොඳට නිමිත්ත ගන්නවන කෙනෙක් කියලා හිතලා දැන් මේ නිමිත්ත මේ කෙනෙක් කියලා හිතන එක මගේ සංකල්පනාව මගේ රාගය මගේ කාමය මනස තුල උපදින එක චිත්‍රය නිරුද්ධ වෙනවා හේතු නැති වෙනකොට නමුත් අර කාමය නිරුද්ධ වෙන්නේ නැහැ එදා ඉඳලා මේ චිත්‍රය ඇස් ඉදිරිපිටට එන ගානේ වසන්ත මහත්තයා කෙනෙක් කියලා කාමයෙන් මගේ මනසේ යෙදෙනවා නම් දැන් මම ඉන්නේ කාම ලෝකයක් තුල. ඒ කියන්නේ මේ චිත්‍රෙට මොනවා හරි වෙද්දි මට පෙනෙන්නේ මට දුක එන්නේ කාම වස්තුවක ඇත්ත මොනවා හරි වෙච්ච දුක මට පෙනෙන්නේ. ඒ වගේ අපි දරුවා කියලා කියන තැනක ඇහැට පෙනෙන තැනක තියෙන චිත්‍රයක්. උදාහරණයක් තමයි චිත්‍රයක් කියන තැනක ඒ චිත්‍රය හැදෙන්න තියෙන ප්‍රත්‍ය ටිකකින් හේතු ටිකකින් චිත්‍රය හැදිලා සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ දැන් ඒ චිත්‍රය කියන්නේ එක තිත්තන්ත චිත්‍රණ ගතව ලෝකේ චිත්‍රය එහෙම තියෙනවා ඒ කියන්නේ ඒ ප්‍රත්‍යකින් මොන හැදුනා මම අර වගේම මේ දරුවා කියන අදහසින් නම් හිතුවේ චිත්‍රය හැදෙන්න තියෙන ප්‍රත්‍ය නිරුද්ධ නැහැ අනිත්‍ය රූපය අනිත්‍ය චක්කු විඥානන්තය කියලා කියන මේ චිත්‍රය පෙන්වන්න තිබුණේ හේතු ටික නැති වුණා. නමුත් චිත්‍රය අරඹය මන් තුල ඇති කරගත්ත කාමය නැති වුණේ නැහැ. ඒ කියන්නේ දරුවා කියන කම ඒ හැඩසටහන් ටික මගේ මනසේ ඉතුරුණා. උන මේ ටිකයි මට කාමයට. මං කාම ලෝකේ ජීවත් වෙනවා කියන්න තියෙන්නේ ওই ටික. දැන් චිත්‍රය එදා ඉඳලා ඇහැ මුල් කාරණාව කරගෙන මේ චිත්‍රය ඇහැ ඉදිරිපිටට එන ගානේ දරුවා කෙවුනා දරුවා දැක්කා දරුවා බලන්න යනවා කියලා මේ කාමයේ තුලමයි මං හැතරෙන්නේ කාමයේ තුලමයි මං හැතරෙන්නේ එතකොට අන්තිමට චිත්‍රයක් තියෙන තැනක කාම ලෝකයේක විඳින ජරා මරණ දුකකින් මං දුක් විඳින්නේ මේ දුකට හේතුව මොකද්ද මට අවිද්‍යාවේ ඇති කරගත්ත මේ කාම උපාදානය මේ කෙලෙස්ටික් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ චිත්‍රය කියන තැන කාමේ නෙමෙයි මේ චිත්‍රය අරඹේ මනසේ උපද්දවන සංකල්පයයි රාගයයි කාමේ චිත්‍රය කියන තැන හොඳට පිරිසිදු දැකලා කාමයේ දුරු කරන්නේ
එතකොට
උපාදානය නොකරගන්නේ කොහොමද?
දැන්
අපිට ඒක
තමයි මම කිව්වේ. ඔබ
වහන්සේ කියන එක අපිට තේරෙනවා. දැන් මේක අපි
දකිනවා. නමුත් අපි
දැන් නමුත් නිරන්තරයෙන්ම උපාදානය වෙනවා පිටේ. උපාදානය වෙනවා. උපාදානය ගන්න. එතනින් කොතනින්ද උපාදානය නවත්න්නේ? ඒක තමයි මම කිව්වේ. ඒකට තියෙන මඟ තමයි මොකද සම්මාදිට්ඨි. ඔබතුමාන්ට වෙනවා. එහෙනම් මෙතන තියෙන මට මගේ උපාදානයට හසු වෙච්ච රූපේ තියෙනවනේ. දැන් මම වසන්ත මහත්තයා කියන කමෙන් මේ රූපේ දිහා බැලුවා නම් මම මගේ උපාදානයට හසු වෙච්ච රූපේ හොඳට බලන්න මේ රූපේ ඇත්ත ඒ කියන්නේ උපාදානීය වස්තුව බලන්න හොඳට පිළිසිඳ දකින්න එතකොට තේරෙනවා මේ රූපය කියන එක කනබුන ආහාරයෙන් ඇතුළු හම්බත්ලේන ආර මෙහෙම බලනකොට හොඳට තේරෙනවා රූපේ උපාදානීය වස්තු පිළිසින් දකින්නකොට එහෙනම් මෙතන තියෙන්නේ සත්පුද්ගලනු අනාත්ම ධර්මතාවයක් එහෙනම් ඇත්ත නේද පුද්ගලයා කියන එක මනසේ යෙදෙන්නේ අපි මේ දෘෂ්ටියෙන් එක බලපු නිසා නේද මේ වැරද්ද තියෙන්නේ කියලා ඇත්ත දෙන්න මේ වැරද්ද කියනවා මේක එක සම්මා දිට්ඨි නිවැරදි දැකීම ඒ නිවැරදිව බලන්න තමයි වැරදි දෘෂ්ටිය ගෙවෙන්නේ.
මේක අපිට කරන්න පුළුවන්න්නේ අපි
සම්මා දිට්ඨිය තමයි මොකද්ද? ස්කන්ධයන්ගේ උදේවැය බලන එක තමයි සම්මා දිට්ඨිය. රූපය රූපය ඇතිවීම නැතිවීම බලනකොට මොකද වෙන්නේ? මේ රූපයේ දැන් අපි චතුරාර්ය සත්‍ය අහලා තියෙන නිසා චතුරාර්ය සත්‍ය අහලා තියෙනවා කියලා කියන මොකද්ද? පංච උපාදානස්කන්ධයේ දුකයි දුකට හේතු උපාදානයි. පුද්ගලයා කියන එක. මේ උපාදානිය නැති වුණොත් මේ පංච උපාදානස්කන්ධ දුකින් මිදෙනවා. කියලා අහලා තියෙන හින්දා ස්කන්ධ ටික බලන්න 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 අපිට මොකද වෙන්නේ? මේ ඇත්ත තේරෙන්න තේරෙන්න පුද්ගලය කියලා බලන ගතිය අඩු වෙනවා මේ. ඇයි දැන් රූපය අපි දැක්කනේ රූපය වෙනමම එකක්, රූපය ඇත්ත නොදන්නාකම නිසායි පුද්ගලය කියලා හිතුවේ. ඒ පුද්ගලය කියලා අදහසින් බලපු නිසායි මේ පංච උපාදාන ස්කන්ධ දුකක් අපිට විඳින්න වෙන්නේ කියලා දෙන්නේ.
ඒක විදර්ශනාවෙන් අපි හම්බුනේ උඩ
නේද? ඒ බලන එකට කියන විදර්ශනා කියලා. ඒ කියන්නේ දැන් මෙහෙම සත්පුද්ගල භාවයේට බලන වෙනදට සත්‍ය පුද්ගලයේ කියලා පෙන්වනු. පංච උපාදාන ස්කන්ධේ ඇත්ත ඇති හැටි බලනවා. එහෙම බලන්නේ මොකටද? උපාදානයේ ගෙවෙන්නේ. උපාදානයේ දුර වෙච්ච දවසට මේකට පංච උපාදාන ස්කන්ධයක් කියන්නේ
නැහැ.
ස්කන්ධ ටික විතරයි. ස්කන්ධ ටික කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු ස්කන්ධ ටික විතරයි. ඒක උඩ සත්‍ය පුද්ගලයේ පේන්නේ. සත්‍ය පුද්ගල භාවයෙන් ඉන්න දුකෙන්ද මිදෙලා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දුක පනවල පංච උපාදානස්ක දෙකෙන පුද්ගල භාවයෙන්, සත්ව භාවයෙන්, ද්‍රව්‍ය කාරණා වශයෙන් දකින ස්කන්ධ ටික දුක. දුක ඒ කියන්නේ දැන් අද චිත්‍ර තියෙන තැනක, චිත්‍රයේ තියෙන තැනක චිත්‍රයේ හේතුන්ගෙන් හටගත් එක හේතු නැති වෙනවා කියලා චිත්‍රය ගැන නොදක මම සංකල්පනාවක් ඇති කරගත්තනම් කාරක කියලා. දැන් මට මේ චිත්‍රය කාම භාණ්ඩයක් කියලා නේද? මට කාරකක්, බස් එකක්, මිනිස්සෙක්, ළමෙක් කියලා. එතකොට මේකේ දැන් ධර්මතා දෙකක් තියෙනවා. චිත්‍රය අනිකක්, සංකල්පය අනිකක්, කාමය අනිකක්. මේ කාමයයි චිත්‍රයයි දෙකම එකට එකතු කළා. මේ දෙකේම ස්වභාවය නොදන්නාකම නිසා ලෝකය ජරා මර දුක් විඳිනවා. මේ ජරා මරණ දුක ඇති වෙලා තියෙන්නේ චිත්‍රයේ තියෙන තැනක කාම යෙදිච්ච නිසායි. ඒවල දැන් චිත්‍රයේ තියෙන තැනක කාරක කියන එක නම් සංකල්පයේ රාගයේ කාමයේ අපේ. දැන් අපිට කාරක නිසා ඇති වෙන දුකක් තියෙනවා නම්, කැලිච්ච නිසා තියෙන දුකක් තියෙනවා නම් මේ දුකට හේතු ටිකට කියන්න වෙන්නේ කෙලින්ම මොකද? කාමයේ කියලා. කෙලෙස් ටිකම විතරයි පෙන්නන්න දෙන්නේ. මේ කෙලෙස් ටිකනේ. හිතේ තියෙන කෙලෙස් ටිකනේ කාරක කළේ. කාරක කැලිච්ච විදිච්ච නැති වෙච්ච නිසා එන දුක තියෙනවා. දුකට පෙන්නන්න වෙන්නේ කෙලින්ම වෙන මොකුත් නෙමෙයි, කෙලෙස් ටිකම. කාමයේ තමයි ඔකට හේතුව. කාමයේ නැති වුණොත් කාම වස්තු විනාශ වීම නිසා එන දුකෙන් මිදෙනවා උඹලා. කාමයේ නැතිව කාම වස්තු විනාශ වීම නිසා එන දුකෙන් මිදෙනවා. ඒකට සම්මා දිට්ඨි. මොකද්ද? කාමයේ නැති කරන් තියෙන සම්මා දිට්ඨි. එතකොට පෙන්වන්න දෙන්නේ මොකද්ද? චිත්‍රය චිත්‍රය තියෙන හැටිත් නැති වෙන හැටිත් බලාපොරොත්තු වෙනවා. චිත්‍රය චිත්‍රය තියෙන හැටිත් නැති වෙන හැටිත් බලනකොට චිත්‍රයේක ඇත්ත මෙහෙමනම් මේ ඇත්ත නොදන්නාකම නිසා අපි මනස තුලයි මේ කාම භාණ්ඩ හදාගෙන තියෙන්නේ කියන එක තේරෙනවා. ඊට පස්සේ තව පැත්තෙන් ගත්තාම චිත්‍රයක සතු පැහැදිලි වෙන්න 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 කාමයේ ගෙවෙනවා. කාමයේ ගෙවුණු දවසට කාම භාණ්ඩ නිසාම දුකෙන්ද මිදෙනවා. මේ හැඩේ ගත්තාම චිත්‍රය. දැන් චිත්‍රයක් පේන්න තියෙන හේතු ටික සම්පූර්ණ නැතුව චිත්‍රය පේනවා. චිත්තන්ට චිත්‍රාණි තතේ ලෝකිකෙන් ලෝක චිත්‍ර තියෙන දැන් මේ චිත්‍ර දෝෂයක් නැහැ. මොකද ඒ හේතු නැති වෙනකොට ඉබේම නැති වෙනවා. ඒක නැති කරන්න ඕනෙත් නැහැ, හේතෙන් ඕනෙත් නැහැ, මොකුත් නැහැ. දැන් දෝෂෙ තියෙන්නේ චිත්‍රයේ පිරිසිඳ නොදන්නා කම නිසා. චිත්‍රය ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගන්න කාමය. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමං. පුරුෂයාගේ කල්පනාවයි කාමය කියලා කියනවා. ඒකේ දැන් මම ඔන්න පුද්ගලයේ මහත්ය, විමලිත මහත්ය, නැත්නම් මගේ තාත්තා, අයියා, අක්කා කියලා අපි හිතුවා කියන්නකෝ. මේ දැන් ඔන්න කාම ලෝකෙ හදාගත්ත දැන්. දැන් දුකට හේතුව මොකද්ද? කාමයි. දැන් දරුවට මොකක් හරි වෙච්ච නිසා, තාත්තට මොකක් හරි වෙච්ච නිසා, විමලිසි මහත්තයට මොකක් හරි වෙච්ච නිසා කියලා දැන් අපි දුක් විඳින්නේ. එහෙනම් දුකට හේතු ටික මොකද්ද? මට කාමයි. කෙලින්ම දුක පනවන්න වෙන්නේ ස්කන්ධ වලින් නෙමෙයි කෙලෙසුන්ගෙන්ම. තණ්හාව දුකට හේතුව කියලා. කාමේ දුකට හේතුව. කාමේ නැති වුණොත් ඔය කාමේ නිසා විදින දුක නැහැ කියලා පනවන්න වෙනවා අපිට. ඊට පස්සේ කාමේ නැති කරන්න තියෙන මඟ මොකද්ද? උඹලා කාමයේ ඇති කරගත්ත චිත්‍රයේ ඇත්තම දන්නා කම නිසානේ. එහෙනම් චිත්‍රයේ කියන තැන හොඳට බලපන්න හොඳට. කියන එක බලනකොට චිත්‍රයේ කියන තැන අපිට මෙහෙම චිත්‍රයක් පේනවා නම් ඒ පේන තැනක චිත්‍රයේ පේන තැනක තියෙන වර්ණ සායන් ටිකක් ඒ වර්ණ හැදිලා තියෙන මේ ප්‍රත්‍ය ටික නිසයි කියලා මෙහෙම බලනකොට බලන්න ඒ චිත්‍රය ආරම්භය කරපු වැරදි සංකල්පනාව වැරදි ඇලීම මනස ගෙවෙනවා ටික ටික. මේක කොච්චර දුරට මම බැලිය යුතුද? මේ කාමයේ නිරුද්ධ වෙන කම්ම, මේ සංකප්පයේ ගෙවෙන කම්ම, මේ රාගයේ ගෙවෙන කම්ම බැලිය යුතුද? එහෙම ගෙවුණු දවසට තියෙන වාසිය මොකද? කාමයේ නිසා විඳින දුක නැහැ මට. පංච උපාදාන ස්කන්ධ දුක නැහැ. කාමයේ කියලා කිව්වේ උපාදානයේ නම. කාම උපාදානය කියලා අපි කියන්නේ. එතකොට මේ කාම උපාදානේ කාමයට නම. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා කිව්වොත් කාමයේ නිසා මේ දුක එන්නේ කියන කාරණාව. එතකොට කාමයේ නැතිව දුක නැති වෙනවා කියලා මේ දුකත් දුක ඇතිවීමත් ඔක්කොම මනස තුල පනවලා තියෙන්නේ කෙලෙස් ටිකේ. පුද්ගලයේ කිපදීම ලෙඩවීම මහලු බව වීම නිසා මැරු නිසා යම් දුකක් ඇති වෙනවා මේ දුකක්. දුකට හේතු උඹලගේ පුද්ගල භාවය කියලා අපි කියමුකෝ. දැන් අත්වාද උපාදාන පුද්ගල භාවය. ඔය පුද්ගල භාවය නැති වුණොත් අත්වාද උපාදානෙ නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා ඊට පස්සේ පුද්ගල භාවය ඇති කරගත්තෙ මොකටද? අර චිත්‍රයේ කියපු දේ පිළිසිඳනොද කියන නිසානේ. ඒ හින්දා මේ ස්කන්ධ පංචකය පනවන සම්මාදිට්ඨි මේ ස්කන්ධ ටිකත් ස්කන්ධයක ඇතිවීම නැතිවීම හොඳට බලන්න. ඒක බලනකොට වෙන්නේ මොකද්ද? මනසේ තියෙන පුද්ගල භාවය කියන. පුද්ගල භාවය කියුණා පුද්ගල භාවය නිසා එන දුක පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. සත්පුද්ගල භාවයෙන් මිදෙනවා. කියන කාරණාව දුකත් දුක ඇතිවෙنده හේතුව තණ්හා උපාදානයත් කියලා පෙන්නලා මේ තණ්හා උපාදාන නැතිව දුක නැති වෙනවා කියලා පෙන්නලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි කියලා පෙන්නුවා. මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට හේතුව ඉති රූපං ඉති රූපස සමුදි ඉති රූපස අත්තංගම. මේ රූපයයි කියන හොඳට රූපය ගවේෂණය කරලා බලන්න. රූපය ඇති වෙච්ච හැටි බලන්න. රූපය නැති වෙන හැටි බලන්න. වේදනාව වේදනාව ඇති වෙන හැටි නැති වෙන හැටි සංඥාව සංඥාව ඉතලා ඉගෙන ගන්න වෙන එක. සංඥාව කියන්නේ මොකද්ද? ඒක ඇති වෙන්නේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද? සංකාරය කියලා කියන්නේ චේතනාව කියන්නේ මොකේදද? ඒක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද? විඥානය කියන්නේ මොකද්ද? කොමන ධර්මතාවද? ඒක ජීවිතෙන් හඳුනගන්න අපි උත්සාහවත් වෙනවා. ඒ ස්කන්ධය ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලන්න. ඕක තමයි සම්මා දිට්ඨිය. සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? මේ දැකීමට උපකාර වෙන විදිහට හිතන්න. ඊට පස්සේ සම්මා වාචා සම්මා සම්බන්ධ සම්මා ආජීව කියලා කියන්නේ වචනය සීලය. වචනය කායික ක්‍රියාව දිවි පැවැත්ම මේ දර්ශනය මේ ඇත්ත දකින්න එකට උපකාරී පිණිස අතුරවා ගන්න කියන එක. ඊට පස්සේ වායාම සති සමාධිය කියලා කියන්නේ හිත හදා ගන්න පෙන්වන ටික මේ ඇත්ත දකින්න එකට උපකාරී වූ මනසක් හදා ගන්න කියන එක. තව පැත්තකින් ගත්තොත් මෙන්න මේ දුක දැක්ක දුකට හේතුව අපේ මනසේ යෙදෙන කාමයේ නැත්නම් උපාදානය කියලා පෙන්නලා උපාදානය නැතිව දුක නැති වෙනවා කියලා එක පෙන්නවා. එහෙම කාමයේ නැත්නම් උපාදානය අපි හදාගත්තේ මේ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා. දැන් ස්කන්ධයන්ගේ ඇත්ත දැකලා උපාදානය ගෙවලා කාමයේ ගෙවලා දුකෙන් මිදෙන්න කියලා බුදුරජාණන්තු පෙන්නලා එකට සම්මා දිට්ඨිය කියලා ස්කන්ධයන්ගේ ඇත්ත බලන්න පෙන්නනවා. ඊට පස්සේ ස්කන්ධයන්ගේ ඇත්ත බලන්න බෑ. ඒ කියන්නේ දැන් මෙතන රූපය ආහාරය ආහාර නිසා හටගත් එකක් කියන විස්තරේ බලන්නද පුද්ගලයෙක්මයි පෙනෙන්නේ පෙනෙන ගතිය බලවත් වැඩි. ද සම්මාදිට්ඨිය ඇති වුණාමයි පුද්ගල භාවය නැති වෙන්නේ. නමුත් පුද්ගල භාවය නැති වෙන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න විදිහක් නෑ පුද්ගල භාවය බල වැඩි නේද? ඒ හදිකින්නේ. දැන් පුද්ගල භාවය නැති වෙන්නේ ඇත්ත දැක්කහමයි. හරි. ඇත්ත දකින්නේ කොහොමද පුද්ගල භාවය බල වැඩි? එහෙනම් දැන් වෙන විකල්පයක් තියෙන්න වෙනවා. ඕක තමයි අවිද්‍යාව නිසා ආශ්‍රව. දැන් ආශ්‍රව නිසා අවිද්‍යාව වෙලා නම් ඇත්ත නොදැක්ක නිසායි පුද්ගලයෙක් කියන අදහස තියෙන්නේ. දැන් පුද්ගලයෙක් කියලා බලන හින්දාත් ඇත්ත පේන්නේ නැහැ. දැන් එහෙනම් මේක දෙපැත්තට තියෙන්නේ. එහෙනම් දැන් වෙන විකල්පයක් ඕනේ. සම්මා දිට්ඨිය කෙලින්ම ගන්න බෑ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උපමා උපායක් දුන්නා. එහෙනම් ඒකට සමාධිය උදව් කරගන්න. ඒ සමාධිය කියන්නේ දැන් සම්මා දිට්ඨියට උපකාරක ධර්ම සමාධිය. සමාධිය කියන්නේ සම්මත කමතහන්. ඒ කියන්නේ ඇත්ත දකින්ද හැදුවට ඇත්ත දකින්න බෑ. පුද්ගල භාවයමයි දුරු වැඩි. දැන් පුද්ගල භාවය අඩු වෙන ක්‍රමයක් ඉස්සෙල්ලා කරගන්න. ඇත්ත දැක්කහම තමයි පුද්ගල භාවය නැති වෙන්නේ. නමුත් පුද්ගල භාවයේ පර වැඩි නම් ඇත්ත බලන්න බෑ. එහෙනම් දැන් ඇත්ත බලන්න කලින් අපිට වෙනවා මොකද්ද? පුද්ගල භාවය අඩු වෙන ක්‍රමයක් ඕනේනේ. ඒකට තමයි මේ සමතේ තියෙන්නේ. සමතයෙන් නීවරණ ධර්ම අඩු වෙනවා කියලා කියන්නේ පුද්ගලයේ පුද්ගලයේ කෙනෙක් කියලා බලන අර වේගවත් ගතිය, තැඩපහර ගතිය, ගහගෙන යන ගතිය අඩු කරන එක. අඩු කළා මේ වැරදි ආශ්‍රවය අඩු කළා, වැරද්ද අඩු කළා, වැරද්දට අරමුණු හිතන වේගය අඩු කළා, ඇත්ත බලන්න ඉඩ හදලා දෙනවා. ඒ හින්දා සම්මා දිට්ඨියට උපකාර වෙන සම්මා සමාධිය ඕන. එතකොට හිත හදාගන්න උපකාර පිණිස තව ටිකක් පහසු වෙන්න කය වචන දෙක සම්මත කරගන්න. කොහොමද ඒකට සීලය තනියුවා. දැන් මේ ටික මේව ඔක්කොම උපාය වර්ගයක්. සම්මා දිට්ඨිය පෙන්නලා සීල සමාධි දෙක උපාය ධර්මයක්. මොකද සම්මා දිට්ඨිය ඇත්ත දැකලා තමයි කෙලෙස් නැති කරන්න විදිහ. නමුත් කෙලෙස්ේ බල වැඩි නම් දැන් මේව ඇත්ත දකින්න ඉස්සෙල්ලා කෙලෙස් අඩු කරන්න. කෙලෙස් අඩු කරන්න නම් හිතේ තියෙන කෙලෙස් ගතිය අඩු කරන්න බෑ. කය වචනේ දෙක අසංවර කරනාට කය වචන දෙකේ සංවරයට සීලය පැනෙවුවා. සීලයක පිළිතලා සමත නිමිත්තක් ඇතිු කරනවා. ඈ අපි කියමු කමඨහන් 40ක් තියෙන ආනාපාන සතිය, බුද්ධ ගුණ, ආශිර්වය, මරණය, මෛත්‍රී ඕනම කමඨහනක් උදව් කර ගන්න පුළුවන්. මේ කමඨහනක් වඩන එක ඔය විදර්ශනා කරන තරම් අමාරු නෑනේ. යන එනකොට සීල සත්‍යෙන්න දික්කෝ නිරෝධ සූපත්‍යෝ දිගයි දෙයි දවුනවා. මෙහෙම හිත හිතා හිතා චතුරාර්ය සත්‍ය දන්න කෙනාට ලොකු ලාභයක්. මේ ටික එයා දන්නවා. මේ ටික කරන්නේ දුපායයි. ඈ කොන්න දැන් මේ සමතකම තහන වඩන්න හුරු කරනකොට හිතේ හිතේ කතා කරන ගතිය, හිතේ හිතේ අරමුණු ගන්න ගතිය, මේ කර්මණු වල වේගින් හිත දුවන වේගය අඩු වෙනවා, නතර වෙනවා. ඒ වේගය අඩු වුනහම සමාධියෙන් කරනවා කාරණා දෙකක්. වැරද්දෙන් බලන ගතිය අඩු කළා, නිවැරද්දෙන් බලන්න ඉඩ සලස්සලා දෙනවා. දැන් මොන යන්තම් අර ඔළුව ගහගන්න පුළුවන් දන වගේ එනවා. මේ සමතකම තහන වැඩුවාම නීවරණ ධර්ම අඩු කරලා පුද්ගලිය කියලා පෙන්වන ගති අඩු කරලා පවතින ඇත්ත බලන්න ඉඩ දෙනවා. ඒ නිසා ඒ වගේ සමතකම තහනකින් හිත වඩලා දැන් හිමින් මේ සමාධිගත හිත වැඩෙන මනසකින් හිමින් මෙනෙහි කරනවා රූපය. සතර සතිපට්ඨාන තියෙන විදිහට ඈ රූපේ ගැන බලනවා. එතකොට සමුදේ ධම්මානුපස්සීව කායසුන් වේදේ කය ඇතිවීම බලනවා. වය ධම්මානුපස්සීව කායසුන් වේද කය නැතිවීම බලනවා. සමුදේ වය ධම්මානුපස්සීව මේ රූපේ ඇතිවීම නැතිවීම ගැන හිමින් හිතනවා. හිතමින් ආයෙත් අර සමතකම තහන වඩනවා. සමතකම තහන වඩමින් හිතනවා. සීලයක පිළිලා ওই ධර්මතාව දෙක කරනකොට ඔන්න දැන් රූපේ ටික 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 පිරිසිඳ දකින්නවා. දැන් රූපයේ පිරිසිදු දැක්කා කියලා තමන් සම්මාදිට්ඨිය වුණා රහත් වුණා වෙන්නේ නැහැ. මේ රූපේ පිළිසිඳ දකින්න දකින්ද එකයි හැංගලියෝ මාර්ගඵල පැත්ත පෙන්වන උහෙන්නේ මේ. ඒ රූපේ පිළිසිඳ දකිනකොට හොඳට යාට සැක නැතුව තේරෙනවා රූපයේ කනබුන ආහාරයෙන් හැදුන හම්මස් වේනහර වලින් යුක්තයි. ඇත්ත තමයි එබඳු රූපය ඇස ඉදිරි පිටට එනකොට ඒ රූපය අරඹය පුද්ගල සංඥාවක් ඇති කරගෙන තියෙනවා. ඒ අදහස මේ රූපෙ දිහා බලපු නිසා මෙච්චර කල් කෙනෙක් වගේ පෙන්න තියෙන කියලා ඇත්ත පේනකොට රූපං අත්තතු සමනුපස්සති සක්කාය දිට්ඨිය ගෙවෙනවා. ඒ කියන්නේ රූපය ආත්ම වශයෙන් ගන්නවා කියන වැරද්ද අතහැරෙනවා. එයාට කාර්යම තියෙනවා ස්කන්ධ ටික වෙනම එකක් කෙලෙස් වෙනම එකක් මේ කෙලෙස් ස්කන්ධයක ඉදිරියනේ මෙච්චර කල් තිබිලා තියෙනවා. කියන ඇත්ත පේනවනේ. ඒක එතකොට මේ ස්කන්ධ ටික විරිසිදුව දකින්න 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 රූපේ සත්‍යේ රූපේ පුද්ගලයේ රූපේ කෙනෙක් කියලා ගන්න වේදනාව සත්‍යේ වේදනාව පුද්ගලයේ වේදනාව ආත්මයි කියලා ගන්න කෙලෙස් ගිරේ. සක්කාය දිට්ඨිය නැතිනවා කියලා කියන්නේ ඒකයි. දැන් මේ ස්කන්ධ ටික වෙනම දකිනකොට ස්කන්ධය නොදන්නා කම නිසා පුද්ගල භාවයේ අපේ මනසේ උපදිනවා පවතිනවා නේද කියන එකක් පෙනෙනකොට කවදාවත් රූපයේ ඇස් ඉදිරි පිටට පුද්ගලයෙක් ඇවිල්ලා නැහැ. ඇස් ඉදිරි පිටට දෙන රූපයේ පුද්ගල භාවයක් සිහි වෙනවා නේද? ඇස් ඉදිරි පිටට දෙන රූපයේ පුද්ගල භාවයක් සිහි කරගන්නවා නේද? මේ ආශ්‍රෝ ටිකකින් ජීවත් වෙනවා නේද කියන කාරණාව තේරෙන්න තේරෙන්න මේ රූපේ පුද්ගලයෙක් කියලා අල්ලන ගතිය කෙරෙන. මෙහෙම බලනකොට යම් දවසකදී එයාට කිසිම සැකයක් නැහැ මේ ධර්මතාවය ගැන. විචිකිච්ඡාව අතහැරනවා. රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා ගන්න ගතිය නැහැ. සක්කාය දිට්ඨිය නැහැ. මේ ධර්මතාවය ගැන සැක නැහැ. එතකොට දුක නැති කරන්න විදෙන්න කියලා නොයේ කෘත සමාදන් වෙනවා කියන ඒවා නැහැ. මොකද දන්නව මේ දුකෙ මිදෙන්න තියෙන්නේ මේ කෙලෙස් කිවෙන එක විතරයි කියන එක ගැන සැක නැති දැනකට එනවා. මේ ස්කන්ධ ටික සීලයක පිළිලා සමාධි වදනේ ස්කන්ධ ටික බලනකොට. ඔන්න එතෙන්ද අපි ඵලයක් කියලා කියන මොකද සෝවාන් වුණා සක්කාය දිට්ඨි ටික ටික සීලපත පදවමත් කෙලෙස් නැති වෙච්ච පැත්ත. සම්මතිය මේ සමන්ගේ සිතිවිලි ආත් තමන්ගේ අනුන්ගේ කියලා රූපයක් නැහැ කෙලෙස්ේට සාපේක්ෂව ගත්තාම ඔක්කොම රූපයි. මනසනේ තමන් අනුන් කියලා ඔක්කොම දෙකද බෙදලා දිනන්න යනවා. මොකද ඇස් ඉදිරි පිටේ තියෙන රූපය ආරම්භය එකම විදිහට මේ රූපෙට මම කියලා හිතු මේ රූපය දිහා බලාගත්තා. මේක චිත්‍රය. ඒ චිත්‍රයේ හැදෙන්න තියෙන හේතු ටික නිසා චිත්‍රය හැදෙනවා. ඒ හේතු ටික නැති වෙනවා. නමුත් ඒක නොදන්නා කම නිසා මේ නිමිත්ත අරගෙන ඔන්න මම කියලා හදාගත්තා. බාහිර කෙනෙකුත් නැහැ. ඒත් අසහමෝට මේ චිත්‍රය එනකොට චිත්‍රය හැදෙන්න තියෙන හේතු ටික හේතු නැතිව චිත්‍රය නැතුව ඒක නොදන්නා කම නිසා ඒ නිමිත්ත මනසට අරගෙන ඒක අනු කෙනෙක් කියලා හදාගත්තා. අන්තිමට මනස තුලයි තමන්ස ආමුන් කියලා බෙදීම තියෙන මිසක තේරෙන තැන රූපේ තුල අධ්‍යාත්මික බාහිර කියලා බෙදීමක් නැහැ. එකෙන මෙහෙම පෙවුනත් මෙහෙම පෙවුනත් ඇහැට පෙනෙන රූපමනේ. ඇස් දෙකක්ද රූප දෙකක්ද රූප ආයතන දෙකක් තියෙනවද? දැන් මෙහෙම බැලුවත් ඇහැට පෙනෙන රූප ආයතන එකමනේ. එකම රූප ආයතන. ඇහත් එකමනේ. එහෙනම් එකම ආයතනේ එකම අධිකරණේ දෙකක් කලේ මනසින් මිසක බෙදලා තියෙන තමන්සා අනුන් කියන එක බෙදලා තියෙන කෙලෙස්. කෙලෙස්කින් තියෙන ඒක මනෝ විඥාන මට්ටමින් කෙලෙස්යෙන් දෙකර දෙදලා තින්නේ චක්කු සම්පත කියන අවස්ථාවයක එහෙම එකක් නැහැ. මොකද එතන ඇහැ රූප චක්කු විඥානය කියලා ගත්තාම ආය ඇහැ බාහිර රූප චක්කු විඥානය ඇහැ ආධ්‍යාත්මික රූප චක්කු විඥානය කියලා නැහැ. එහෙම බෙදන්න බෑ. එහෙම නැහැ. රූප නම් රූපම තමයි ඇහැට සාපේක්ෂව බාහිර මෙතන. එතකොට මෙතනදී චතුරාර්ය සත්‍ය දන්නවා කියලා කියන්නේ කෙනෙක් දන්නවා පංච උපාදානස්කන්ධය දුකයි. කාම උපාදානය කියලා කියන්නේ ද්‍රව්‍ය කාරණා හැටියට හෝ ditthi උපාදානය කියන්නේ ආත්ම වශයෙන් හෝ. එතකොට මේ අත්වාද උපාදාන කියන්නේ රූප වේදනා මේවා ස්කන්ධයේ සත්පුද්ගල භාවයට හෝ දකින මට්ටමකින් තියෙන ස්කන්ධ ටිකේ පැවැත්ම දුකමයි. දුකට හේතුව කාම උපාදානය, ditthi උපාදානය, අත්ථවාද උපාදානය, සීලපති කියන උපාදානයයි මේ දුක ඇති කරන හේතුව. මොකද තණ්හාව දුකට හේතුයි කියලා කියන්නේ යම් පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් වෙනවා හේම උපාදානය. ඒ කියන්නේ තණ්හාවේ කෘත්‍යය තමයි මේ විදිහට අල්ලවන එක. තණ්හා උපාදාන දෙක එකට තියෙනවා. තණ්හාවේ කෘත්‍යය තමයි දෙයක් කියලා හිතවන එක, අල්ලන එක. එතකොට දුකට හේතු උපාදානය කියලා පෙන්නලා උපාදානයේ තණ්හා උපාදාන නැති වුනොත් මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. ඒ කියන්නේ කාම ලෝකේ තියෙන, රූප ලෝකේ තියෙන, අරූප ලෝකේ තියෙන, ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ කියලා ඔය තියෙන පංච උපාදාන ස්කන්ධ ලෝකේ න සියලුම දුකෙන් මිදෙනවා. තණ්හා උපාදාන නැති වෙනවා. ඔක්කොටමයි තියෙන්නේ. මොකද කාම උපාදානය කියන එකෙන් කාම උපාදානය තියෙනවා කාමවචර, රූපවචර, අරූපවචර බ්‍රහ්ම ලෝක දක්වාම කාම උපාදානේ තියෙනවා. ඒ කියන්නේ ditthi upadane, attavada upadane, sīlabbata upadane කියන තුන් උපාදානේ සෝවාන් ඵලයේදී අපහැරෙනවා. කාම උපාදානේ කියන උපාදානේ පවතිනවා අරිහත්ත්වය දක්වාම. සතර උපාදානයන්ගේ මිදෙනවා කියනකොට අරිහත්ත්වයෙන් තමයි උපාදාන හතර මිදුනේ. සෝවාන් වෙනකොට ditthi upadane අපහැරෙනවා. සීලබ්බත උපාදානේ සීලුත සමාදන් වෙන එක අපහැරෙනවා. අත්වාද උපාදානේ අපහැරෙනවා. අත්වාද උපාදානේ කියන්නේ සක්කාදිට්ඨිය තව නමක්. ඒකත් අපහැරෙනවා. කාම උපාදානේ කියන උපාදානේ විතරක් යනවා මේ අරියත්වයේ දක්වා. කාම උපාදානේ කියන්නේ තුන් භූමිය අනුවගිය ධර්මතා කැමැති කරවන අර්ථයෙන් කාමයි. එතකොට ඒ කාමය උපාදාන කරවන, ඒ කියන්නේ තමන්ගේ මනසේ තුන් භූමිය අනුගිය ධර්මතා නිපදවන මට්ටමට කාමයි කියලා කියනවා. ඒ කාම උපාදානය අතහැරෙන්නේ අරිහත් කියලා දැන. හැබැයි ආශ්‍රව හැටියට ගන්නකොට, තණ්හාව හැටියට ගන්නකොට මේ කෙලෙස් වල වෙනස්කම් කියනවා. කාම ආශ්‍රය කිව්වොත් කාම ලෝකෙට විතරයි අයිති. කාම තණ්හාව කිව්වොත් අයිති කාම ලෝකෙට විතරයි. කාම ඕගේ කිව්වොත්, කාම යෝගේ කිව්වොත් අයිති කාම ලෝකෙට විතරයි. නමුත් කාම උපාදානය කියන තැනකින් කතා කරුවහම ඒක අයිති තුන් භූමියට. ඒ කියන්නේ තුන් භූමිය කියන්නේ අරිහත්ත්වයේ දක්වා. ඒ කියන්නේ අරිහත්ත්වයේ දක්වාම එයාට පුද්ගල භවෙන දේවල් කාරණා පේනවා. මේ වැරද්ද ඉතුරු වෙන හැටෙන් යනවා තමයි. එතකොට මෙතනදී අර මට පෙන්වන්න ඕනේ මේ චතුරාර්ය සත්‍ය මේ පටිසම්පාදයෙන් කියන්නේ අලුතෙන් පෙර අවිද්‍යා කර්ම රැස් වෙන විදිහට කටයුතු කළ නිසායි උඹලට මෙතෙන්ට එන්න උනේ. අද මේ ධර්මතාව පිළිසිඳ නොදක අදද අවිද්‍යාවෙන් මේ මෙතන විඥාන උපදවද කටයුතු කරන එකම ඵල හේතු සංදි මේ ඵලයට හේතු හදාගත්තු. ඒ කියන්නේ මේ මෙතන තණ්හා උපාදාන බව තිබ්බට මෙතන මේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කියන ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඇහැට පේනවා කියන තැන ඇත්ත ඇති ඇති නොදක කර්ම නිමිති හදාගෙන ඒ නිමිති වලට තණ්හා උපාදාන වෙලා හිටියෝ. ඒ කර්ම නිමිතිත් කර්ම නිමිති වලට තණ්හා උපාදාන වෙන්නත් උපකාරී වෙච්ච ස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධ වෙයි. නමුත් අද ඇති කරගන්න මේ අවිද්‍යා සංකර තණ්හා උපාදාන නිසා උඹලා ආපු භවයකට යනවා. අර මං කිව්වේ තාත්තා කියලා හැඟීමකුයි හැඩතටහකුයි සෙනෙහසකුයි කියන ගති ටිකක් මගේ මනසේ උදව් වෙන්න යම් කනගුණ ආහාරයෙන් හැදුණු රූපෙකු ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා සංකාරකෙකු නාම රූපයෙන්කින් හැදුණු විඥානෙකු කියන ස්කන්ධ ටිකක් උදව් වුණා නම් ඒ ස්කන්ධය ඉතුරු නැතුව නැති වුණා. නමුත් අවිද්‍යාවෙන් ගත්ත නිමිත්තත් ඒ නිමිත්ත ආරම්භයා තියෙන තාත්තට තියෙන ආදරේ කියන ටිකත් මගේ මනසේ තියෙනවා නම් දැන් මේ ටික ස්කන්ධයේ දෝෂෙ නෙමෙයි මගේ දෝෂ ටික. මම මේ ස්කන්ධය හොඳට පිරිසිඳ කළ මේ ගති මගේ මනසේ ඉතුරු නොකරගන්න මම දක්ෂ නැති වෙච්ච නිසා ඇති වෙච්ච ටික. එහෙම වුණොත් ස්කන්ධය නිරුද්ධ වුණාට මේ ධර්මතාව පහ දැන් මෙතන ධර්මතාව පහක් තියෙනවා. අවිද්‍යාවෙන් ගත්ත කර්ම නිමිත්ත කියලා තාත්තා කියන හැඩේ දිනවා. ඒකට තණ්හා උපාදාන තාත්තට කැමති තාත්තා මගේ කියලා ගත්ත ගති ටික තියෙනවා. ඔන්න ධර්මතාව පහ තිබුණොත් ආයේ ප්‍රතිසන්දි වශයෙන් යනවාමයි. මට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ආහාරයෙන් හටගත් ස්කන්ධ පහ තියෙද්දි පරිහරණය කරනවා ඔය නිමිති ධර්මතා පහ මනසේ රැස් වෙන්නේ උපදින්නේ නැති විදිහට. උපාදානේ කරගන්න නැතුව ඉන්න බෑ. උපාදානේ යෙදෙන්නේ තියෙන දැනට මනස ගන්න ඕනේ. අප මේ මනසේ තියෙද්දි උපාදාන කරන්නේ නැතුව ඉන්නවා කියන එකක් හරියන්නේ නැහැ. මෙහෙම බැලුවනම් ඇති. ඈ මොකද ඇත්ත නොදන්නාකම කියන එක අනුග්‍රහය ලැබලා තියෙනවා මෙහෙම බලන එකට. එතකොට ඒකට මට එහෙනම් තියෙන්නේ මොකද්ද? නිකම්ම උපාදාන නොකරගෙන ඉන්නවා කියලා හරියන්නේ එහෙනම් උපාදාන නොවෙන්න මම මොකද කළ යුත්තේ කියන එකක් තියෙනවා. ඒක කළ යුතුයි. ඔව් නෑ ඒක තමයි අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. මේ ස්කන්ධයන්ගේ ඇත්ත බලන එක මට සම්මා දිට්ඨිය. ඊට උපකාරය හිතන එක සම්මා සංකප්පය. ඒ දැකීමට උපකාරය පිණිස සමාධි වඩනවා වායාම සති සමාධි ඒකට උපකාර වෙනස සීලයේ තියලා තියෙනවා. මොකද ඇත්ත අහගත්තට පස්සේ පටන් ගන්න වෙන්නේ සීලයේ කියන තැනකින් සීලයේ තියෙනවා. සීලෙන් කරන්නේ මට වචනය සංවර කරගන්න එක, කායික ක්‍රියාව සංවර කරගන්න එක, දිවිපවැත්ම සංවර කරගන්න එක. රළු දිවිපවැත්ම අඩු කරගන්න එක. ඒක හිත හදාගන්න පහසුයි. රළු කාය කර්ම, රළු වාචී කර්ම කරන කෙනාට හිත හදාගන්න අපහසුයි. මොකද දෙන කෙලෙස්යක් දුරු කරන්න හිත හදාගන්න ඉස්සෙල්ලා Taman කියප කරපු දෙයි ඒ අරබ්‍ය පසුතැවිලි වෙන්න වෙනවා. ඒ කාය වචන සංවර වෙච්ච කෙනාට ඒ නිමිති රළු වැඩි වෙනවා. ඒ හින්දා කය වචන සංවර වුණාම හිත හදාගන්න පහසුයි. ඔන්න කය වචන සංවර වෙච්ච මනසකින් හිත හදාගන්න ප්‍රයෝගයක් කරනවා. හිත හදාගන්න කියනකොට දැන් අපි මෙහෙම එකතනක හිටියාම හිටියට හිතේ හිතේ කතා කරන ගතිය දිනවනේ. අර හිත දුවනම විතර්ක ගතිය. අන්නේ විතර්ක අඩු වෙනවනම් මේ ඔක්කොම නීවරණ ධර්ම අඩු වෙනවා. හරියට ඔය වාහනයක් දුවන ඉන්ධන ටික වගේ අපිට ඔය හිතේ හිතේ කතා කරන විතරක වලට ඉන්ධන ටික තමයි ඔය තියෙනවා 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 කියන නිමිති. ගත්ත මේ අරමුණු වේගවත් තම මේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි තියෙනවා තියෙනවා කියන නිමිති හිතන විදිහට බලනවා මේක කිසිම 100ක් කින් නෙමෙයි අපි ආයතන පරිඥානය කරන්නේ. මේ හැම වෙලාවෙම අර එන්ජිමට අඟුරු දදා ඉන්නේ අපි දුවන්. ඉතින් මේ සමත කමටහනක් උදව් කරගන්නවා. ඔන්න හිතේ හිතේ කතා කරන වේගයේ අඩු වෙනවා. ඊට පස්සේ ඒ වේගයේ අඩු වෙච්ච හිත සමාධි වෙච්ච මනසකින් යුක්තව අන්තර ස්කන්ධයන්ගේ උදේවේ බලනවා. ඔන්න දැන් සීල සමාධි ප්‍රඥා මෙහෙම බලන්නේ මොකටද? විමුක්ති. මේ කෙලෙසුන්ගෙන් හිත නිදෙන්න, ආශ්‍රයෙන් හිත නිදෙන්න, තණ්හාවෙන් නිදෙන්න. ඒකද කියනවා කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් හිත නිදීම සඳහා. මේ මැත් දකිනකොට පුද්ගලයෙක් කියලා බලපු කමින්, සත්වයෙක් කියලා බලන කමින්, ද්‍රව්‍ය කාරණා කියලා සිහි වෙන මේවා ඇසිදිරිට දෙනකොට සිහි වෙන ගතියෙන් අපේ මනස නිදෙනවා. එහෙම මිදුනහම මිදුනේ මොකෙද්ද මම? ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන උපායාසයන්ගේ මිදෙර. ඇයි? මේ පුද්ගල භාවය මුල් කරගන්නේ මට ජාති ජරා මරණ ආවේ. මේ උපාදානිය මුල් කරගන්නේ කෙලෙස් ආශ්‍රය මුල් කරගන්න මේ දුක ආවේ ආශ්‍රයන්ගේ මිදුනො මම මිදෙන්නේ ජරා මරණ දුකෙන්ම. එතකොට මිදුනහම මම සියලු දුකෙන් මිදුණා මත් එක්ක ලියුත්තක් නැහැ කියන තැන ඉලබසිනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ ඇහෙන් දකින්ද පෙර දැක්කෑන් පස්සේ පෙරපසු දෙක මනස බොහෝම පැහැදිලි කැඩපතක් වගේ. සිහි වෙන්න හෝ සිහි කරන්න දේවල් නැහැ. ඇස් ඉදිරිපිටට යමක් ආවනම් ආපු ටිකට හේතු ටිකක් දන්නවා, හොඳට පේනවා, පේන දෙයට හිතන්නත් පුළුවන්, කියන්නත් පුළුවන්. අනිත් අය වගේම කාරකට කාරක කියලා කියනවා, පුද්ගලයෙක් කියලා කියනවා. එහෙම කිසි ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ඇහැ අනිත්‍ය, රූපය අනිත්‍ය, චක්කු විඤ්ඤාණ අනිත්‍ය කියන එක හොඳට දන්නවා. අහකට යනකොට ඇහත් අනිත්‍ය, රූපය අනිත්‍ය, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියන තැන අනිත්‍ය දකිනවා. ඒව ඇති බවට මනස එළඹ සිටින්නේ. මනස එච්චරට ප්‍රබහස රැඳෙන්නේ නැහැ නිමිති. අද අපි මේ කාම මට්ටමට තමයි මනස නිමිති රැඳෙන්නේ. හිත සමාධිගත මනසට ගිහිල්ලා උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියනකොට ඒ විමුක්ති සාගත මනසේ ස්වභාවය තමයි දකින්න දේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුම නිරුද්ධ වෙන ditte ditta mattam කියන තැන ඉබේම හිටින්නේ. දකින්න පෙර තියෙන දේවල් මේ තියෙන දෙයක් තියෙනවා කියලා කලම කිලුතු වෙලත් නැහැ. දැක්කයන් පස්සේ දැකපු දේ තියෙනවා කියලා පසු මොනසි කිලුතු වෙලත් නැහැ. අතීතාන්තියත් අතහැරිලා අනාගතාන්තියත් අතහැරිලා වර්තමානයේක නුවණ තියෙනවා හතගුණ නිවිදේ. යම් කිසි සංකේතම සම්බන්ධ නිරෝධන. දකින්න ඉස්සලා තිබුණා කියලා අතීතාන්තිය අසු කළත් නැහැ. දැක්කයන් පස්සේ දැකපු දේ තියෙනවා කියලා අනාගතයට හොයාගෙන යන අනාගතයට යන්න තියෙන අනාගතාන්තියක් නැහැ. අතීත අනාගත දෙක අත් දෙක අතහැරලා මේ මනසේ වර්තමානයේ ජීවත් වෙනවා පිළිසිදු. ප්‍රත්‍ය නිසා හටගත්තු ධර්මයේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියන සිහිනුව. කනට ශබ්දයක් ඇහෙනකොට ඇහෙන්න ඉස්සෙල්ලා ඒ මනස කිසිම කිලිටකුත් නැහැ. ඇහුණෙන් පස්සේ කිසිම අහපු දේවල් කියනවා කියලාත් නැහැ. එයා කනත් ශබ්දය සෝත විඥානෙත් අනිත්‍ය දකිනවා. ඇහිම ඇහිම කොමනයි කියලා දන්නවා. අතීතාන්තයේ තිබුණා කියපු අතීතාන්තියත් අතහැරලා තියනවා කියලා අනාගතයට හොයාගෙන තියෙන අන්තියත් අතහැරිලා වර්තමානයේක ප්‍රත්‍යනිසහතකට ගන්න ප්‍රත්‍ය නැති වෙනවා කියන තැනක ජීවිතය. ඔතෙන්ද කියන සෝපදිශේෂ නිබ්බාන. ස්කන්ධ ඉදිරි සහිතව නිවන් දැකලා මොකද්ද? ලෝකයාගේ වගේ කර්ම රැස් කරගෙන තියෙන දේවල් බලලා බලපු දේවල් තියාගෙන දුක් විඳින මානසික මට්ටම මෙදිලා. දැන් අද මෙතන ඉන්නකොට මෙතන ඉඳලා දුක් විඳින්න හේතුව ඔයගොල්ලෝ කොච්චර තියෙයිද? මෙතන එක තැනක ඉඳලා ආයතන ටිකට හම්බ වුනේත් නැතුව හම්බ නොවිත් දුක් විඳින්න හේතුව කොච්චර ඇද්ද මේ රටේ මේ නගරේ? මේක කෙලෙස් නිසා වෙන ප්‍රශ්න නෙමෙයිද? අපි කියව භූමිකම්පාවක් ඇවිල්ලා නුවර නගරෙම යට වුණා කියලා මොකක් හරි උත්තරයක් ආවොත් සද්ද මාත්‍රයක් විතරයි එන්නේ. කොච්චර දුක්ද නිමිති ටිකක් වේගෙන් ඊදි කියලා බලන්න. මේ පංච උපාදානස්කන්ධ දුක. මේ ඔක්කොම මානසික ප්‍රශ්න දෙක. කෙලෙස් නිසා ඇති වෙන දේවල්. මොකද දැකපු දේ ඇතිකම නිසා ඇති වෙන දේවල්. කොහොම නිමිති අපිට ආපු ස්කන්ධ ටික ඇත්තටම අදද නිරුද්ධ වෙලාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විසිද්ධියක් රහත් උනා කියලා කිවි වෙන බුද්ධලේඛක හෝ රූපයකට මුකුත් උනේ නැහැ. ඒ මනස ප්‍රභාසයයි. හැම වෙලාවෙම පිරිසිදු වර්තමානයක තියෙනකයි කුහක කම් ඊර්ෂියාකම් ඇලීම් ගැටීම් දෘෂ්ටි මුකුත් නැහැ. හේනවා කියන ටික ගත්තාම වීදුරු කැටයක් වගේ හේනවා කියන ටිකට හේතු ටික ගැටෙන නිසා පෙනෙනවා, පෙනෙන දේ හිතනවා කියනවා කරනවා. ඒ හේතු ටික නැති වෙනවා ආයෙ රැඳෙන්නේ නැහැ. ඒකයි තරහා කියලා එකක්, ඇලීම කියලා එකක්, ගැටීම කියලා, වෛරය, ක්‍රෝධය මේව මුකුත් නැහැ මේ මනසට කියලා කියන්නේ. කෙලෙසුගේ මිදුණ, ආශ්‍රයගේ මිදුණ කියලා කියන්නේ ජීවත් වෙනවා. ඉතින් ඉබඳු මනස හදාගන්න එක හැබැයි හදාගන්න බැරි නෑ. මොකද මේ ක්‍රමයේ පෙන්වන්න පස්සේ මේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ මොකටද? ඕගොල්ලන්ට කෙනා කෙනාටම තමන් කෙලෙසුන්ගේ මිදුන, ආශ්‍රංගේ මිදුන, පංච උපාදානස්කන්ධ දුකේ මිදුන මැත්තේ කල යුත්තක් නෑ කියන ප්‍රතිවේක්ෂ ඥානෙ එළඹ සිටින්න පුළුවන් කෙනාටම. මොකටද? ඇහැට පේන්න කලින් පෙරපසු තමන්ගේ මනස දැකලා පච්චච්ඡඤ්ඤේ ඥානං උපදිති කේ තමන් තුළම ඥානෙ උපදිනවා මේ තමන් තුළම නුවණ උපදින විදිහට ඒ කියන්නේ යම් වස්තුවක් පෙනෙන්න කලින් තියෙන මනස තමන්ගේ පැහැදිලි වෙනවා ඒ වස්තුව පෙනුනෙන් පස්සෙත් තමන්ගේ මනස පැහැදිලි වෙනවා තමන්ගේ දුකෙන් මිදුණු බව තමන්ද දුක නොවන බවට සාක්ෂිය කවුරුවත් නෙමෙයි තමන් මේ පටිසම්පාදයේ කියන්නේ විඥානාංග තුනෙන් පස්සේ වේදනා කියන ධර්මතාව ටික තියෙන තැනක අද අවිද්‍යා සංකාර තිබුණොත් ඒ කියන්නේ දැකෙන් පස්සේ දැකපු දේ අහද නිමිති හිටනේ විදිහට කටයුතු කළොත් ඒ නිමිත්ත කෙරෙහි තණ්හා උපාදානයෙන් බැඳිලා ආපහු ස්කන්ධේ විපද්දනවා නම් ආයත ස්කන්ධය පවත්නවා නම් මේ විදිහට තිබුණොත් මෙත ආපහු මේ වගේ දුකට යන්න වෙනවා කියලා පෙන්නලා මේ ස්කන්ධ ටික පරිවිඥානාවක ධාරණ පස්ස වේදනා කියන ටික ඇහැකන දිවනාසේ ශරීරයේ පරිහරණය කරන්න පෙරපසු පිරිසිදුව තරපසු පිවිසුදුව කියන කාරණාව පෙන්වන්නයි මේ ටිකෙන් දෙන්නයි. ඉතින් ওই ටික තමයි මම කියන්නේ කියලා අවබෝධ වෙච්ච ටික. මේකේ පැහැදිලිවම එක දෙයක් වෙනනවා. නුවණක් කියන කෙනාට ඒකාන්තේ මේ ජීවිතයේදී නිවන් දකින්න පුළුවන්මයි කියන්නේ. නිවන කියන්නේ ඒක. අරිහත්ත්වය කියන්නේ ඒක. වෙන මොකවත් නෙමෙයි තමන්ගේ මනස හදාගන්න එක. වෙන කිසිම මුකුත් නෙපා. තම තමන් විහැ බල තම තමන්ගේ හිතේ වෙනස බල බල කරන්න පුළුවන් කියන්නේ. සීලයක පිහිටන්ද කය වචන දෙක සංවර වුණොත් අසංවර වෙච්ච කෙනාට එන විහෙස දැවිලි කය වචන සංවර වෙච්ච කෙනාට අඩුයි කියන එකද තමන්ට අත්විඳින්ද සංවර වෙන්න පුළුවන්. කය වචන දෙක අසංවර වෙච්ච කෙනෙකුට ලෝකේ යම් දුක පීඩාවක් එනවා නම් කය වචන සංවර වෙච්ච කෙනාට අර අසංවර වෙච්ච කෙනාගේ දුක් පීඩා එන්නේ නැහැ කියලා විච්ඡ ධම්මවානි සත්‍ය බල බල ඉල්ලක් ඇති. හිත අසංවර වෙච්ච කෙනෙකුට ලෝභය නිසා, රාගය නිසා, තරහව නිසා, මෝහය නිසා අතීත අනාගත වර්තමාන වශයෙන් ඒව සීදීම නිසා යම් කිච්චෙන දාහන දැවෙන මානසික මට්ටමක් එනවා. ඒ හිත සංවර වෙච්ච කෙනාට ඒ හිත සංවර වීම නිසා ඇති වෙන දුක් ගැනවත් නැහැ කියන එක තමන් තුළ අත්විඳින බල බල හිත සමාධිය වඩන්න පුළුවන්. ඇත්ත නොදැකීම නිසා ලෝකේ යම් ධර්මයක දුකක් නිදින ඇත්ත දකින කෙනාට ඇත්ත නොදැකීම නිසා නිදින දුකක් කියනනම් ඒ දුක නැහැ නේද කියලා තමන් තුළ දැකගත සමාධිය වඩන්න පුළුවන්. ඒකයි ආදි කල්යනා මජ්ජි කල්යනා පරියෝචන කල්යනා කියන්නේ මේක මැදත් තහ මුලත් තහපත් මැදත් තහපත් කෙලවරත් තහපත් අර්ථ සහිතයි ව්‍යඤ්ජන සහිතයි කිසි කෙනෙකුට නෑ කියන්නේ සිල් රැක්කා කියලා ඔයගලට බයිත කවුරුවත් ඉන්නේ නෑ සිල් නොරැක්කා කියලා බයිත ඕන තරම් කට්ටියේ සිල් රැක්කා කියලා ඔයගොල්ලෝ සත්තු නැරුවේ නෑ ගුණහපත් උනා කියලා බැලන තියෙනද කවුරුවත් බයිනවද බණී ඉතින් එහෙමනම් ඒ අසත්පුරුෂ මෙතක සත්පුරුෂ කෙනෙක් නම් එහෙම කියන්නේ නැහැ. ප්‍රසිද්ධිය කියන්න බෑ කාටවත්. නේද? ඕගොල්ලෝ සමාධි භාවනාවක් කළා කියලා කාටවත් කරදරයක් කෙරුවා අපිට හිරිහැරෙන විදිහට හැසිරුණා කියලා බයින්ද කවුරුවත් ඉන්නේ නැහැ. සමාධි මනසක් නැති විතර්ක සහගත මනසක් තියෙන කෙනෙකුටම බැලුම් අහන්න වෙයි. ඇයි? අන් කෙනාගේ දේ ගත්තා අනිත් කෙනා දිහා රැව්වා එරෙව්වා කියලා ස්වප්න ගැටුන නිසා බැනුම් අහන්න වෙයි මිසක සරාගේ මනසකින් සදෝස ද්වේෂ සහිත මනසකින් ඇති පැවැත්ම නිසා මේ බැනුම් අහන්න වෙයි. සරාග බව නැති වෙච්ච ද්වේෂ සහිත බව මෝහ සහිත බව නැති වෙච්ච කම නිසා බැනුම් අහන්න වෙන්නේ. එතකොට මේ ඇත්ත ඇති හැටි නොදකින කම නිසා සත්‍ය වැරද්දට දකිනවා වැරද්දට දැකීම නිසා නම් දුක එයි. නිවැරද්දට දැකීම නිසා දුක එයි. කය වචන දෙකේ සංවර වුණොත් තමන්ගෙනුත් බාහිරෙනුත් එන දුකින්ම වළකනවා. සම්මා දිට්ඨිය ඇති වෙනකොට සියලුම දුකෙන් මුදවන තමන් ආධ්‍යාත්මික වල සියලුම දුකෙන් මුදවන විශේෂයෙන්ම කය වචන දෙකේ මේ සීල සමාධි දෙකෙන් බහැර ලෝකයේ මුල් කාරණාව කරගෙන එන දුකෙන් අත් මිදවීම ප්‍රඥාවෙන් තමන් මුල් කාරණාව කරගෙන එන තමන්ගේ දෘෂ්ටිය කෙලෙසේ මුල් කාරණාව කරගෙන දුකෙන් මුදවන ශ්‍රී ශික්ෂාවෙන් ආධ්‍යාත්මික බහැර දෙකෙන් එන තින දුකෙන් මුදවන. ඉතින් මේ මිනිස්සෙක් වෙච්ච ජීවිතේ අපිට මේක කරන්න බැරි එකක් නෙවෙයි පුළුවන්. ඉතින් ටික ටික හරි පටන් ගන්න. මේක හිස් වෙන්නේ නැහැ. හිස් වෙන්නේ නැහැ. වැඩි දෙයක් ගොඩක් ඕනේ නැද මේක අහලා තියෙනවනේ. ලොකු දෙයක් බැයි නම් කෙනා කෙනාට ආවේනික මට්ටමේ සීලයක පිහිටන්න. සීලයක පිහිටලා භවනා කරන්න. දැනට ගොඩක් භවනාවක් නැහැ බැයි නම් කමත කමතහනක් හරි වඩන්න මොකද්ද සීලිකක් කියන සිත්තරේ රූපිත සූපත්ත්ව කියන තැනින් හරි කුමන හෝ සමත කමතහනක් වඩන්න. අනේ අපිට පංචිලවත් රකින්න බෑ මධ්‍යසින් සීල කැඩෙනවා ඒ නිසා අපි එහෙම භවනා කරන්න බෑ කියලා ඉඳපා සීල රකින්න පුළුවන් පහක් බයින එකක් මම රකින්න පුළුවන් එක සිල්පදේ රකින්න එක සිල්පදේ රැකලා භවනා කරන්න. එතකොට භවනාවෙන් යාව දිනු කරයි සිල්පද දෙකක් රකින්න පුළුවන් මට්ටමට ගෙනේ. සිල්පද දෙකක් රැකලා භවනා කරන්න. අමාරුවෙන් හදන්න යන්න එපා බෑ කියලා අතාරින්න එපා. දැන් පුළුවන් විදිහට හිත හදනකොට යම් දවසක් තිය අපහසුකම් දරෝ අමාරුකම් දරෝ එයාට සිල්පද තුනක් රැකගන්න තැනට මනස ගන්න. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිවාර්යෙන් සිල්පද පහම රකින්න බැයි නම් මේක එයාට බෑ නෑ කියන තැනක් නෑ. අවම වශයෙන් පන්සිල් රකින මට්ටම තිබුණොත් තමයි හිත හැදෙන්න ගන්න කියන එක කියන්නේ මේ. ඒකෙන් කියන්නේ ඊට මෙහාදී සමාධි විදර්ශනා කරමින් සමාධි වඩනවා. අපි කියමුකෝ මට සිල්පද දැන් හතරක් රකින්න බෑ එකයි රකින්න පුළුවන්. සත්තු මරනවා කියන එක විතරයි නොකර ඉන්න පුළුවන්. අනිත් ඒවා ඔක්කොම ටික ගණනවා කියන්නේ අනේ මේ පන්සිල්වත් තියෙන්න ඕනේ ගිහියට එහෙම තිබුණොත් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න පුළුවන්. නැත්තම් බෑ. එහෙනම් මට සිල් රකින්න බෑ භාවනා කළොත් වැඩන්නේ නැහැ කියලා එහෙම ඉඳපයි. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් එක සිල් පදයයි රකින්න පුළුවන්. මොකද්ද මම මේ සත්තු මරන්නේ නැහැ කියන තැනක. හැබැයි මම ඒ සිල් පදේ රකෙමින් පුළුවන් විදිහට මම සමතකමට හනක් වඩනවා. පුළුවන් විදිහට මම විදර්ශනා කරනවා කියන්නකෝ. එතකොට තාම අර සමාධි මට්ටම නෙමෙයි දැන් මාගේ සීලය වැඩෙනවා. මේ සාසන සීලය වැඩන්න පුළුවන් යම් දවසක් තියෙන ටික දවසක් නම් මට දැන් සිල්පද දෙකක් රැක්ක හැකි. මොකද හොරකම් කරන්නේ නැතුව ඉන්න පුළුවන්. නැත්තම් මොකද අතරින් පතර හෝ මට හොරකම් කරනවා. නමුත් මට දැන් සත්තු මරන්නේ නැහැ කාමයේ වර්ධ හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියන තැනකින් හැදේ. නැත්තම් සත්තු මරන්නේ නැහැ බොරු කියන්නේ නැතුව ඉන්න පුළුවන් කියන තැනකින් හෝ හැදේ. ඍජුවමනේ අතරින් පතර දෙකක් රකින්න පුළුවන් මට. මේ බොරු මේ මම සත්තු මරන්නේ නැහැ සුරාපානය කරන්නේ නැහැ කියන තැනකින් මට ඔන්න හැදෙනවා. නතර කරන්නේ නැහැ මම ඉතින් ඉඳ ලැබෙන වෙලාවක දැන් ওই පද දෙක විතරයි රකින්නේ. ඉඳ ලැබෙන වෙලාවක මම පුළුවන් තරම් හිත හදාගන්න කමතහනකුත් වඩනවා. නෝනිනුත් ටික ටික බලනවා. ධර්මයේ සම්මර්ෂණය කරන මෙහෙම කරනකොට ඉබේම කෙලෙස් ගති අඩු වෙලා මට සිල්පද තුනක් රකින්න පුළුවන් වෙනවා. ඒකත් අර වගේ එක දිගටම නෙමෙයි පෙළටම නෙමෙයි අතරින් පතර වෙන්න පුළුවන්. කොහොම වෙලා යම් දවසක් තියෙනවා මට හොඳටම හයිය තියෙනවා පන්තිල්ම රැකෙහෙවි කියන්නේ පන්තිල් රකින්නවා කියලා කියන්නේ මේ ඒ සීලේ කැඩෙන්න හේතුව ඇසිදිරි පිටට එද්දිත් ඒක නොකරනවා නම් තමයි සීල් රකින්නවා කියන්නේ. නැත්නම් දැන් බලන්න හරක් පන්තිල්ම රකින්නවනේ. දැන් හරක් මොකද කරන්නේ? දැන් මේ සත්තු මරනවද? නෑ. අනුන්ගේ දේවල් ගන්නවද? කාම වර්ධ ඇතිරනවද? නෑ. බොරු කියනවද? රාහතර පාඩේ කරන. එහෙම නොකර හිටියා කියලා සිල්ස්තව දැනුණා වෙන්නේ නෑ. ඔව්. මෙතනදී ඒ කියන්නේ සිල් රකින්නවා කියන එකෙන් කියන්නේ අපි කියමු දැන් අපේ ගෙදර කණ්ඩායම් නැහැ. දරුවෝ බඩගින්නේ. අනේ මං ගෙදරකට යනකොට ඉස්සරහා මේසේ උඩ සල්ලි මිටික් තියෙනවා. තේින්න කවුරුකුත් නැහැ. මට හොඳට පුළුවන්කම දින දැන් හොරගම ඇයි ගෙදරත් පතුලිමත් දරුවන්ට කන්න නැහැ උදේ එළියට එනකොට. අනේ බඩගිනියි කියලා ළමයි අඬන මට්ටම ගාවේ. ගෙදරත් කවුරුවත් නැහැ. දැන් හොඳට දන්නේ මේ ගෙදර සල්ලි අයිතිකාරෙක් ඉන්නවනේ. මට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ගන්න. මගේ දරුවෝ එන්නේ කියලාවත්. Taman නරුවක් කියන කෙනෙක්වත් ගන්න නැහැ. කියනකොට පන්තිල රකින්නවා කියන මත්තම ලේසියි කියලා හිතද්දි පුදුම හයියක් තියෙන මානසික මත්තම. එකයි සත්‍ය ක්‍රියාවක් උනත් කරන්න පුළුවන් මත්තම පන්තිල රකින්න. අදාපි මේ සමාදන් වෙන මත්තම නම් හිතන්නේපා. මේ ආර්යශ්‍රාංග මාර්ගයේ පන්තිල කියන මත්තම. නෑ අද අපිට නිකම්ම නිකම් වචන ටිකක් විතරනේ. බලන්න අර මනස දිහා අර වගේ මත්තමදී මොන තරම් ඒ මනස අයියද කියන එක. ආරිකන්ත සීලය අවශ්‍යයි. ඔව් ආරිකන්ත සීලය ආර්යනාථ මේ මත්තමද සතුට වෙන ආර්යනාථ. සතුට නොවේද මේ බුදුහාමුදුරු මේ වගේ දීලකට? ඈ එතකොට බලන්න මේ මත්තමට නකොර සමාධි වඩන නිවන් දකින්න නෙමෙයි මේ පන්තිලේ ඊට තියා තියෙනවනේ යම. ඒකට යන්නත් බලවත් නැද්ද කියලා. අපිට අද සීලයේ වටිනාකම සීලේ තරමවත් අපි දන්නේ නැහැ. ඒ හින්දා සීලය කියන එක හොඳට තේරුම් කරගන්න මෙන්න මේ තරම් හයිය මට්ටම සීලය කියන එක. එයාගේ හිතේ ඒ තරම් දැහැමි වෙලා තියෙන්න ඕනේ පන්තිල රැකෙන්න. ඒිට මෙහා කෙනෙක් කමන්නේ අද මේක කීය කරේ කරන පස්සේ සීල් ගන්නවා කියන දැනකින් නම් ඉන්නේ ආ පන්තිල රැකෙන කෙනෙක් නෙමෙයි. එහෙම නැත්තම් හොරගම් කරන්න අවස්ථාව එනකන් දැන් පන්ති අවස්ථාව ආපුකම හොරගම් කරනවද? ඒකට පන්ති රකින්නවා කියන්නේ නැහැ. තේරෙන්නේ? අන්න ඒ වගේ මට්ටමකට ඒක එක සිල්පදයේ රකින් හරියට බැලුවොත් මම හිතන්නේ ඒක පන්ති රකින්නවා නම් ඒ මනස හොඳිස්සව හරියට බැලුවොත් අද පන්ති රකින්න අය අතරේ එක සීලයක් හරියට රැකලා තියෙනවද කියන මට්ටමක ප්‍රශ්නයක් කියන්නේ. ඒක හරියට බැලුවොත් ඒ කියන්නේ එයාට මයින්ද වෙන්නේ ඒ සීලේ කැඩෙන්න හේතුවක් ගත්තාම නිකන් නෙමෙයි පසුබිමේ මහා තෙරපුමකුත් එක්ක අර මං කිව්වේ gedara hallateyakවත් නැහැ කන්දක් නැහැ ළමයිනුත් අඬනවා බඩගින්නේ දවස් ගානක රස්සාවකුත් නැහැ පුදුම පීඩනයකුත් ඉඳින් නැති ගහම්බුන කියන්නකො ඒ වගේ තැන ඇවිල්ලත් ඒක කිරුවේ නැහැ කියනකොට අන්න ඒ වගේ මට්ටමකට සිල් රකින්නවා කියන මට්ටමක ආවම පන්සිල් රකින්නයි හොයාගන්න අමාරු. ඒ කියන්නේ අද අපි දන්නේ සිල් කැඩෙන්න තියෙන හේතු ටික නැහැවිල්ලා තියෙන හින්දා අපි පන්සිල් දෙක ගන්නවා. ඉතින් මම මේ කියන්නේ මෙතෙන්දි සීලේක අඩුවක් තිබුණා කියලාවත් එහෙම ප්‍රශ්නයක් නැහැ බෑ කියන එක නෙමෙයි. එයා සමාධි කමටහන උදව් කරගන්න විදර්ශනා කරන්න මේක වඩන්න. එහෙම කරනකොට සීලය වැඩෙනවා ඉස්සෙල්ලා. මේ සාසනේ සීලෙත් වඩන්න පුළුවන් කිව්වේ ඒකයි. සීලය වැඩෙනවා. ඊට පස්සේ එයා සීලය හයිවත් බලවත් කෙනෙක් වෙනවා. කැඩෙන්න තියෙන හේතුවවත් කැඩෙන්නේ නැහැ කියලා. අන්න ඒ මානසික මට්ටමේ ඉන්න කෙනා නිවන් දකින්න සුදුසුයි. ඒ කියන්නේ යාගේ හිත බොහෝම ඉක්මනට සමාධිය වෙනවා. නිවර්ද ධර්ම අපි යාගේ මනස. ඒ කියන්නේ සීලය රැක්කෝ සමාධි සංවර්ධනික සීලය කියලා කියන්නේ සමාධියට උපකාරයි. ඒ සම්බඳු මට්ටමේ සමාධිය වඩන කෙනාට ඉක්මනට හිත සමාධියම එයාට මේ ස්කන්ධයන් උදේවේ බලනවා කියනකොට ඒක බලන එක පේනවා කියන එක විතරක් අපහසු නෑ. මේ ස්කන්ධයන් උදේවේ බලනකොට ඒක පේන මට්ටම එනවා කියන එක පෙනෙනකොට මේ ආශ්‍රවයන්ගේ මිදෙනවා. උපාදානිය නැති වෙනවා. කෙලෙසි ගෙවෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. කෙලෙසි ගෙවුනොත් ආශ්‍රව ගෙවුනොත් පංච උපාදාන ස්කන්ධ දුකෙන් ජරා මරණයන්ගේ මිදෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ ශාසනයට ආවේ වෙන මොකෝටින්ද නෙමෙයි. මේ ජරා මරණ දුක නැති කරන්නමයි. අම්මා මැරිලා තාත්තා මැරිලා පුතා හදාගත්ත පුතා දුව මැරිලා සහෝදරයෝ මැරිලා විඳින්න වෙන දුක ලෙඩවීම මහලු බව කියන මේ දුක කියන ටික නැති කරගන්නමයි මේ සාසනයට ආවේ. ඉතින් ඉන්නකන් දුක් විඳලා දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන දුකකින් නම් අපිට ලැබෙන්නේ තේරුමක් නැහැ. ඒ ඉතින් මිනිහෙකුට සැනසෙල්ලක් ඕනේ විමුක්තියක් ඕනේ ජීවත් වෙmathbbනේ. අද ජරා මරණ දුක විඳලා මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් ගැන නම් ඕනේ නැහැ. ඒ නිසා මේ සිද්ධියෙන් අද මේ මානසික මට්ටම සුවපත් වීමෙන් අද මේ ජීවිතේම මව්මල දුක, පියාමල දුක, දරුවාමල දුක, තමන්මරු දුක, ලෙඩවිච්ච දුක, මේ සියලුම දුකෙන් මුදවනවා. මේ ස්කන්ධ පරිහරණයේ බර විතරක් ඉතුරු වෙන බඩගින්න දැනේ, පිපාසය දැනේ. ඒක උහුලන්න පුළුවන් මට්ටමේ දුක. අර සිහි නැති වෙලා කලන්ත හැදිලා කපිය අත්ක ගහ අඳන මට්ටමේ දුක කියන එක කෙලෙස් එකේන එකක් හේමස්තම නදී නේද. ඒ පංච උපාදානස්කන්ධ දුකෙන් නිදෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ ජීවිත සම්පතිය තියෙන කම්ම තිබිලා පහනක් ලැබුණා වගේ නිදෙනවා. මරණයෙන් පස්සේ ආපහු ස්කන්ධයන්ගේ සම්පතියක ප්‍රයත්නකුත් ඇති වෙනවා. පංච උපාදානස්කන්ධ දුකෙන් නිදෙනවා කියන තැනක් වෙනවා. මේක ඒ නිසා හඳුනනවා. ඒකද උත්සාහවත් වෙනවා. දැකීම වැරදිමයි කියලා කියනවා. අපි මෙහෙම කිව්වොත් දැන් කොමාවක් කළොත් මේ ගෙදර රැ කිසිම එළියක් නැතිනම් ඒකට කියනවා මොකද්ද? කරුවලයි අඳුරයි කියලා. දැන් ආලෝකයක් මුකුත්ම නැහැ. පස්සේ අපි පහන පත්තු කරනවා පොල් තෙල් පහනක් විතරක්. දැන් අඳුරයි කියනවාද? එළියක් තියෙනවා. පස්සේ අපි ආයෙ පත්තු කරනවා ඒ පොල්තෙල් පහන වගේ 3-4 ගුණයක් එළිය තියෙන බල්බ් එකක් දානවා. දැන් ඒකට තාලෝකී කියන්නේ නේ. පහන පත්තු කරපු එක තාලෝකී කියන්නේ. හැබැයි දෙවනි එළියට සාපේක්ෂව අපිට තේරෙනවා පහන පත්තු කරපු වෙලාවෙත් අඳුරක් තිබිලා තියෙනවා. ඒ අඳුර දුරු වුණා. හැබැයි ඒ වුණාට අඳුර තිබුණට ඒකට ආලෝකී කියලාමයි කිව්වෙ මිසක අඳුර කිව්වේ නැහැ නේ. තේරෙනවා කියන්නේ. ඊට පස්සේ දානවා වොට් ද 50ක බල්බ් එකක් නේද? වොට් 100ක බල්බ් එකක් දැම්මොත්. තව ටික කෙලියයි නේ. ඒතර වොට් 50 කාලෙදිත් අඳුරක් තිබුණා කියලා. නමුත් අපි ඒකට කිව්වේ ආලෝකය අඩුයි කියලා මිසක අඳුරයි කිව්වේ නැහැ. අඳුර නෙමෙයි ආලෝකය අඩු වෙන එකක් තියෙන්නේ. කොහොම දාන්න දාන්න වැඩි වෙනවා. ඒ වගේ යම් දවසකදී සෝවාන් ඵලයටපත් නොවුනොත් ඒක මෙහා කියනවා මිච්ඡා දිට්ඨි කියලා. දැකීම වැරදි කියලා. අඳුර වගේ මයි ආලෝකයක් නැහැ. ඒක
ප්‍රවණ
නේද? ඔව්. ඒක මිච්ඡා දෘෂ්ටි. නෑ නෑ. මිච්ඡා දෘෂ්ටි කාරණා දෙකකින් බෙදෙනවා. මම ඒකත් පෙන්නනවා. මිච්ඡා දෘෂ්ටිය තියෙනවා, නියත මිච්ඡා දෘෂ්ටිය තියෙනවා. සාසුත දෘෂ්ටියට සාපේ සම්මා දිට්ඨියට සාපේක්ෂව මිච්ඡා දැකීම වැරදි කියන න්‍යායක් තියෙනවා. මිච්ඡා දෘෂ්ටියේ එක්තරා අවස්ථාවක් තියෙනවා. නিত্য දෘෂ්ටි දෘෂ්ටිය වැරදිමමයි කියන තැන ගත්තාම දැඩි අඳුර වගේ තමයි. ඒ තමයි කරුවලයි කිසිම ආලෝකයක් නැහැ වගේ තමයි. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, දානයන්ගේ විපාකයක් නැහැ, හොඳ නරක කුසල කර්මයන්ගේ විපාකයක් නැහැ, අකුසල කර්මයන්ගේ විපාකයක් නැහැ. මවට උපකාර කළාට පින් සිද්ධ වෙන්නේ නැහැ, පියාට උපකාර කළාට පින් සිද්ධ වෙන්නේ නැහැ කියලා අදහස් ඇති වෙනවා නේද? මෙන්න මේකට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා. නියතයි මේ මිත්‍යා දෘෂ්ටි නියතයි සතර පාට. මෙන්න මේකට තමයි තද්ද කරුවල වගේ කියලා කිව්වේ. තේරුණා නේද? සතර පායට. ඕක තමයි මිත්‍යා දෘෂ්ටි. ඊට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටියට වඩා සම්මා දිට්ඨි, ඒ කියන්නේ යම් මට්ටමක ආලෝකය පහන පත්තු කෙරුවා වගේ මෙලොව එන අය ඉන්නවා, මෙලොවින් පරලොව යන අය ඉන්නවා. කුසල කර්ම කළාම ඒකට සැප විපාක, අකුසල කර්ම කළාම දුක් විපාක. අම්මට උපකාර කළොත් පින් සිද්ධ වෙනවා, පියාට උපකාර කළොත් පින් සිද්ධ වෙනවා, දන් දුන්නට කමක් නැහැ කියන මට්ටමේ දෘෂ්ටියක් ඇති වෙනවා. ඒකට කියනවා කර්මසහිත සම්මා දිට්ඨිය. කුප්පිලාම්ප පත්තු කෙරුවා දැන් අඳුරක් කියලා කියන්නේ ඒකත් යම් ආලෝකයක් තමයි. තේරෙන්නේ නැහැ. හැබැයි අඳුර කියලා කියන්නේ ඒකට. මිත්‍යා දෘෂ්ටි කියලා කිව්වේ අඳුර කියලා කිව්වේ අර මට්ටමට. දැන් මේක ආලෝකයක්. දැන් අපි ඉන්නේ ওই මට්ටමේ කුප්පිලාම්පු මට්ටමක. හරිද? මෙතෙන්ට කියන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටි කියලා. හොඳට අපි තේරුම් කරගන්න ඕනේ. හැබැයි මෙතන අඳුරක් තියෙනවා කියන එක තේරෙන්නේ මේකට වඩා වැඩි එළියකට. ඊට පස්සේ වොට් 50ක විතර බල්බ් එකක් පත්තු කිරෝ වගේ කියන්නකෝ යම් වෙලාවකදී. දැන් මේ මට්ටමට කියන්නේ කර්මසහිත සම්මාදිට්ඨිය. මාර්ගඵල සම්මාදිට්ඨිය පහළ වුණ සුවම් ඵලයට පත් වුණා කියන්නකෝ. ඔන්න එතකොට මේ ඇත්ත ඇති හැටි දකින්න දැන් වොට් 50ක ආලෝකයක්. ඒ වගේ ආලෝකයක් ආවහම මේ මට්ටමේ අඳුරක් තිබිලා තියෙනවා කියන එක වැරද්දක් තිබිලා තියෙන කියන එක දන්නවා. හැබැයි මේ මට්ටමට අඳුරක් කිව්වේ නැහැ. ඒකට තාලෝකේ තමයි. නමුත් ඊට වඩා වැඩි එකක් ඇති වුණොත් කියනවා මොකද? මෙතන අඳුරක් තිබුණා කියන එක. ඊට පස්සේ කතදාගාම වෙනකොට උත් 100ක බල්බ් එකක් දැම්මා වගේ සුවන් කියන මට්ටම ගියේ එක තියන්න ඇත්තටම දෙකීමක් අඳුරක් තිබ්බා කියන එක තේරෙනවා ඒ මට්ටමට. සුවම් ඵලෙට කියන්නේ මිච්ඡා දිට්ඨි කියලා. ඒකට සම්මා දිට්ඨි තමයි. කතදාගාම මට්ටමට ගිහිල්ලා අරකට මිච්ඡා දිට්ඨි කියන්නේ එළියාඩුයි. ඊගාවට වොට් 200ක බල්බ් එකක් දැම්මා වගේ තමයි කතදාගාම වෙනකොට. එතකොට අර වොට් 100ක් කියපු තැන තව ටිකක් අඳුරක් තිබිලා තියෙනවා කියන එක තේරෙනවා. වොට් 500ක බල්බ් එකක් දැම්මා වගේ තමයි රහත් වෙනකොට. එතකොට අර වොට් 100ක් දාපු තැන අඳුරක් තිබිලා තියෙන කියන එක තේරෙනවා. අඳුර ඒ වෙලාවේදී වොට් 50 වොට් 100 මේ වොට් 200 කියන තැන ආලෝකයක ඒ ආලෝකෙන් ජීවත් වෙන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් මේකේ ඉන්න කියලාට අඳුරක් තේරෙන්නේ නැහැ. ඒ මට්ටමේ අඳුරක් තියෙනවා කියන එක තේරෙන්නේ ඊට වැඩි මට්ටමක් ආවහම තේරෙනවා. ඒ නිසා මිච්ඡා දිට්ඨි කියන්නේ ආලෝකයක් නැමයි කියන එක තමයි තියෙන්නේ. තනි කරවල අවස්ථාව ආලෝකයක් නැහැ කියන පිළිපක් නැහැ යාට. ඒ කියන්නේ සැනසිල්ලක් නැමයි. ඒ මට්ටමට සතර අපායමයි. ඒක හැමතැනටම ආලෝකයක් තියෙනවා කියලා කිව්වේ සැනසිල්ලක් තියෙනවා. මිනිසෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. දෙවියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. රක්මෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. නිවන් දැකෙල පැත්තකින් දේව. නමුත් ඒක ආලෝකයක් ජීවිතයකට. නේද? අඳුර කියන එකේදී ආලෝකයක් නැමයි කියන සතර අපායමයි දුකමයි. ඒක තියෙන්නේ අර නියත මිත්‍යා දෘෂ්ටි කියන තැන තියෙන්නේ. නියත මිත්‍යා දෘෂ්ටි කියන තැන නම් තියෙන්නේ ඔන්න ඕක තමයි මිත්‍යා දෘෂ්ටි කියනකොට ඒ ටික දකින්න. අනිත් තැනක හැම තැනකම ආලෝකයක් තියෙනවා. එතකොට මිත්‍යා දෘෂ්ටි කියන්නේ සම්මාදිට්ඨි. හැබැයි ඒ අපි ආලෝකේ කියන එක ඊගවතෙන් සාපේක්ෂවයි අඳුර කියන කමක් තියෙනවා නම් තියෙනවා.
අපේ එතකොට සියලු අන්‍ය ආත්මිකයන් මිත්‍යා දෘෂ්ටි කියන්නේ
නෑ නේ. සියලු අය මිත්‍යා දෘෂ්ටි කරේ. හැබැයි මේම කාරණාවක් තියෙනවා කර්ම සහිත සම්මාදිට්ඨිය. මොකද අනිත් ආගම් වල යෙදෙන අවස්ථා තියෙනවා. එතනදී මෙන්න මේ තැනකින් මිත්‍යා දෘෂ්ටි කියනකොට මෙහෙම කාරණාවක් හම් වෙනවා. අර නියත මිත්‍යා දෘෂ්ටිය කියන තැනින් යෙදෙනවා ඔක්කොම යෙදෙනවා වෙන්නේ නැහැ. අපි කියමු මේ ශාසනයෙන් බැහැර මවට කළ දේ විපාක ඇත, පියාට කළ දේ විපාක ඇත, දන් දීමේ විපාක ඇත කියන නුවණවල ඕනතරම් ඇති කරගන්න පුළුවන්. ඒ මත පින් සිද්ධ කරගන්න පුළුවන්. එතකොට ඒ අය කර්ම සහිත සම්මාදිට්ඨියක් තියෙනවා ඉන්නවා. ඒ කියන පොල්තුල් පහන මට්ටමේ ආලෝකයක් තියෙනවා. එතකොට ඒ අයද කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි කියලා අපායට යනවා කියලා කියන්නේ. නියත මිත්‍යා දෘෂ්ටි වෙන්නේ අර තැන. හැබැයි ditthi සම්පන්න බවට සාපේක්ෂව මග්ගාවරණ කියන තැනින් දැකීම වැරදි. ඒ කියන්නේ එයාට අපි කියමු දැන් මාර්ගඵල ලබන සම්මතගත සම්මාදිට්ඨිය මිසක ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන තැන ඇවිල්ලා. ඒක නෑ.
නිවන
කියන එක නෑ. දැන් අපි කියමු දිවි ලෝකයක් ගන්නකොට දිවි ලෝකෙ ගත්තාම සම්මාදිට්ඨික දෙවියන්ට වඩා වැඩි මේ මිත්‍යා දෘෂ්ටික දෙවියෝ. ඒ කියන්නේ මේ ශාසනයෙන් බැහැර ඕන තරම් ඒක දැකී රටවල වෙන කය ගන්න ඕනතරම් කුසල යහපත් වැඩ කරන අය නැද්ද කියන මිනිස්සු
ඒ
යහපත් වැඩ කළාම යහපත් විපාකයක් අනිවාර්යෙන් ලැබිය යුතුයි ලැබෙනවා. එහෙම ඕනතරම් තියෙනවා. එතකොට නියත මිත්‍යා දෘෂ්ටි ඔක්කොම කියලා ගන්න බෑ. එතකොට
නුවන් මඟ කරා යන්න විදියක්
නෑ. එතන කම්මසකත සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කම්මසකත සම්මාදිට්ඨිය වෙනසක් තියෙනවා. මේ ශාසනයේ කම්මසකත සම්මාදිට්ඨියයි ඒ බහැර සාසනයක කම්මසගත සම්මාදිට්ඨියයි අතර වෙනසක් තියෙනවා. මෙතන කම්මසගත සම්මාදිට්ඨිය කියනකොට තේරෙනවා නේද? කම්මසගත කර්ම සහිත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ කුසල කර්ම කළහම විපාක යහපත් විපාක, අකුසල කර්ම කළොත් අයහපත් විපාක, මවට උපස්ථාන කළොත් පින් සිද්ධ වෙනවා, පියාට උපස්ථාන කළොත් පින් සිද්ධ වෙනවා කියන මට්ටමේ කර්මයේ විස්තර කරන එක තමයි කම්මසගත ඥානය කියන්නේ. ඒක මේ සාසනයේ තියෙන්න පුළුවන්, බහැර තියෙන්න පුළුවන්. නමුත් මේ ශාසනයේ වෙනස කම්මසගත ඥානයක් තියෙනවා, එයාට සත්‍ය අනුලෝමික ඥානයක් තියෙනවා. ඒක සත්‍ය අනුලෝමික ඥානය කියන්නේ මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන නුවණකුත් තියෙනවා. තාම කෘතඥයි කෙලෙස් තමයි. නමුත් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ටිකත් අහලා තියෙනවා. කම්මත කතා සම්මාදිටියක් තියෙනවා, සත්‍ය අනුලෝමික ඥානයක් තියෙනවා.
ඒකට අපි හඳුන්නේ කෙනෙක් අපි කියමු වෙනත් ආගමක් දැනුවට ඒකට තේරෙනවා නම් මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා.
ඒකට වෙන සාසනයක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි තියෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒකයි අපි මේ දන්න අනිත්‍ය නෙමෙයි මේ කියන්නේ මේ සාසනේ. අද අපි අනිත්‍ය කියලා මානසිකාරයක්නේ කරන්නේ. ඒ කියන්නේ දැන් මේ තියෙනවා කියන මට්ටම ගිඳගෙන විහිළු අපි දෙල්ලන් අද කරන්නේ. කාරක කියන එක දැන් තියෙනවා. තියෙනවා කියලා නෑ කියනවා අපි. එක්කෝ තියෙනවා වෙන්න ඕනේ, එක්කෝ නෑ වෙන්න ඕනේ. දැන් තියෙන කාරක දිහා බලාගෙන දැන් කාරක තියෙන මේකද කැඩිලා යනවා, බිඳිලා යනවා, නැති වෙනවා නේද කියලා හිතනවා. මේ දෙල්ලමක් කරන්න. ඕක මේ විහිළු ඕක ඕන කෙනෙකුට හිතන්න පුළුවන්. මේ සාසනය අනිත්‍ය කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ එයා හේතුඵල ධර්ම කාරක කියන කැටිවල හේතු ටිකක් තියෙනවා නම් මේ හේතු ටික නිසා කාරක කියන කැටි වුණා නම් හේතු නැතිවම කාරක කියන කැටි තියෙනවා කියලා දකිනවා. ඇති එකේ නැති බව බලනවා නෙමෙයි, ඇති වෙච්ච එක නැති වෙනවා කියලා බලනවා.
ඇති එක නැති එක වගේ කරන්නේ.
ඒක තමයි අපි කරන්නේ. දැන් මේ කාරක මනුස්සයෙක් ඉන්නවා. ඉන්න මනුස්සයා අනිත්‍ය වෙනවා කියලානේ අපි හිතන්නේ. ඕක ඉතින් හැමෝටම පුළුවන්. එතකොට බලන්න අනිත්‍ය මානසිකාරයකින් අනිත්‍ය දැකලා නැහැනේ. දැන් මේ කෙනෙක් ඉන්නවා කියලා ඔන්න දැන් අපේ දැක්ම එතකොට බලන්න කෙනෙක් ඉන්නවා කියන එකනේ. ඒ කියන්නේ දැන් ඉන්න කෙනයි පේන්නේ. ගියාට පස්සෙත් අපි දැකපු වසන්ත මහත්තයා ඉන්නවා. ආපහු බලන්න උනා ගිහිල්ලා බලන්න පුළුවන්. ගියාමත් ඉන්න කෙනානේ පේන්නේ. දැන් ඉන්නවා. දර්ශනේ තියෙන්නේ අපේ දැක්ම තියෙන්නේ නිත්‍ය බවකින් ඉන්නවා. දැන් මේක අපි අනිත්‍ය මානසිකාරයක් කරනවා. අනිත්‍ය දකින්නේ නැහැ. දැකීම නිත්‍යයි, මානසිකාරය අනිත්‍යයි අපේ. මේ මොකද්ද? වසතු මහත්ය කියන දෙන ඒ රූපය දිරනෝනේ නැති වෙනෝනේ අනිත්‍ය වෙනෝනේ කියනවා. ඔකට මම හරියට උපමාවක් කියන මොකක්ද දන්නවද? ටයි එකක් දාලා පෝට් එකක් ඇතුළේ තරම අඳිනවා වගේ. එකෙන්නේ එක කැරක් හොඳයි එක කැරක් වෙනවා. එතකොට මේ ටයිකෝට් එක දාලා සමපකෙන්ද වගේ එකක්. ඒකෙදි මම කියන්නේ මෙහෙම මේ ශාසනය අනිත්‍ය කියන්නේ ඒක. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අකුරු අටකින් යුක්ත වචන තුනක් වෙනවා. අනිත්‍ය දුක අනත. මේ ශාසනය විතරයි ත්‍රිලක්ෂණය තියෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ හේතුඵල ධර්ම. දැන් අපි කියමු කෝ අපි අර කණ්ණාඩිය ගැන කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය පෙන්නනකොට හේතුඵල ධර්ම තමයි පෙන්වන්නේ. කණ්ණාඩිය ගාවට යන්නේ ඉතලා ඡායාව තිබුණා නෙමෙයි, ගියේ හින්දමමයි මේක පහළ වෙන්නේ. ඒ හේතුව නැතිවෙලා නැති වෙනවා කියන නුවණ තියෙන හින්දා එයා කියනවා ඡායාවට අනිත්‍යයි උග කියලා. එය අනිත්‍යයි කියන්නේ ඇති දෙයකට අනිත්‍යයි නෙමෙයි, හේතු ටික දැකලායි. හේතු හැදුනේ පෙර නොතිබීම, හේතු හැදුණ නිසාම ඒ හැදුනේ. හේතු නැති වෙනව නැති වෙනවා කියලා හේතුඵල ධර්ම දැකපු හින්දා අනිත්‍යයි කියන්නේ මේ සාතනෙ. එහෙම නැතුව දකින්න ඉස්සෙල්ලා කන්නාඩිය ගාවට යන්න ඉස්සෙල්ලා ඡායාව තිබ්බා. තියෙන ඡායාව හම්බ වෙන්නේ. හම්බ වෙච්ච ඡායාව තියෙනවා කියලා ඇති බවක්ම තියාගෙන ඒක තුන ඡායාව ද අනිත්‍යයි කියලා හිතුවෝ. ඕකනේ දැන් ලෝකයේ මේ සාසනේ බැහැරත් ඔක්කොම හිතන්නේ ඔහොමනේ අනිත්‍ය. ඔය අනිත්‍ය හරිද? නිත්‍ය සංඥාව තුළ අනිත්‍ය මානසිකාරයක් නෙමෙයි ඔය තියෙන්නේ.
කියන අපි කරන්නේ ඒක.
අපි කරන්නේ ඒකනේ. නමුත් සාසනේ අනිත්‍ය කියන්නේ පැත්ත. මම කිව්වේ සාසනේ අනිත්‍ය කියන්නේ හේතුඵල ධර්ම දැකලා. හේතුව දැක්කා. මේ හේතු ටික හැදුනේ හින්දම මේ ඡායාව හැදුනේ කියලා දැක්කා. මේ හේතුව නැති වෙනකොට නැති වෙනවා කියලා දැක්කපු හින්දා ඡායාව දිහා බලද්දී ඡායාව ටිකම ওই ඡායාව අනිත්‍යයි නේ කියලා. එතකොට එයා ඡායාව අනිත්‍යයි කියලා කිව්වේ හේතු හැදුනොත් හැදෙන නිසා හේතු නැතිනොත් නැති වෙනවා කියලා දැක්කපු හින්දා මිසක නිකන් අහේතුක අප්‍රත්‍යකව නෙමෙයි. අනිත්‍යයි කියලා වචනයක් කියනොත් ඒකට හේතු ඒකටද සහේතුක බවත් විතර ඇයි ඔය අනිත්‍යයි කියන්නේ කියලා මොකක් හරි කාරණාවක් තියෙන්න බෑ කියනවනะ. මේ රූපේ අනිත්‍යයි කියලා කියනොත් ඇයි ඔය අනිත්‍යයි කියන්නේ මොකක් හින්දාද කියලා තව උත්තරයක් තියෙන්න බෑ. අනිත්‍යයි කියන වචනේ හේතුක වෙන්න ඕනේ නේද? ඇත්තයි. කාටත් බැරිය පොඩි ළමයෙකු වුණාට අනිත්‍යයි අනිත්‍යයි කියලා වචන ටිකක් කියන්නේ. එතකොට එහෙනම් එයාත් අනිත්‍යයි කියන්න දන්නවා කියයි. නමුත් මේක මේ කිරිසත්වයේ වගේ තැනක් වෙලා හරියන්නේ නැහැ. ඇත්ත නැත්ත වෙන්නේ නැහැ. අර කන්නාඩිට වැටිච්ච ඡායාවට අපි අනිත්‍යයි කියන්නේ ඒක ඇත්ත දැකපු හින්දා. මොකද්ද? අපි දැක්කා මේක හේතුන්ගෙන් වටගත් එකක්. හේතු නැතිුනේ නැති නේ හින්දා අනිත්‍යයි කියන්නේ. තිරසංගත සත්‍යකුත උඹර අනිත්‍යයි කිව්වොත් හරිද? එහෙට අනිත්‍යයි කියන වචන කිව්වට නිත්‍යයි නේක. එයා හිතන්නේ කන්නාඩිට බෙන්නේ ඉස්සෙල්ලක් තිබ්බා තියෙන දේ තමයි බලාගෙන ඉන්නේ. පැත්තකට ගියාම ඡායාව තියෙනවා කියන තැනක එයා ඉන්නේ. අනිත්‍ය වෙන දේ තුල නිත්‍ය සංඥාවක් තියෙනවා කියලා කියන්නේ ඕකයි. ධර්මතාවය අනිත්‍යයි. නමුත් එයාට තියෙන නිත්‍යයි කියන විපල්ලාසයක් කියලා කියන්නේ. දැන් අපිට ඇහැට පෙනෙන දේ ඇත්ත අනිත්‍ය. අපිට තියෙන නිත්‍ය විපල්ලාසයක්. ඒ කියන්නේ මේ පේන දේ අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ පේන දේ ඇති වෙන්න පෙර හේතු ටික පෙන්නනවා. පෙර මේ වගේ ප්‍රත්‍ය ටිකක් හැදුණු හින්දාමයි මේ පෙනුනේ කියන එක පෙන්නනවා. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා දකින හින්දායි මේ පේන අනිත්‍ය රූපය අනිත්‍යයි කියලා කියන්නේ මේ වාදනය. නමුත් අපි ඒ ටික දන්නේ නැත්තම් අර තිරසංගත සතා වගේ දකින්න ඉස්සලා තිබ්බ තියෙන දෙයමයි පේන්නේ. පේන දෙය තියෙනවා කියන තැනක ඉඳගන්න අපි අනිත්‍යයි කියන්නේ. මේ නිත්‍ය සංඥාවක අනිත්‍ය මානසිකාරයක් කරනවා. නැත්තම් අපිට කියන්න මොකද්ද? අනිත්‍ය දන්නේ නැහැ. නිත්‍යයි කියන විපල්ලාසයක් තියෙන්නේ කියලා අපිට කියන්නේ. අපි දන්නේ මේ නිත්‍යයි කියන විපල්ලාසයක් තුල අනිත්‍ය සංඥාව අනිත්‍යම් බලනවා අපි. ඒකයි මේ ශාසනයේ විතරයි අනිත්‍ය තියෙන්නේ කියලා කියන්නේ. මේ සිල ඇත්තටම අනිත්‍ය දුක අනාත්ම ත්‍රිලක්ෂණي අවබෝධ වුණොත් රහත් වෙනවා. ත්‍රිලක්ෂණي අනාත්මයි කියලා කිව්වේ පුද්ගලයේ පේනවා නෙමෙයි කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. මේ අපිට පේනවා කියන තැන ඇති වෙන්න තියෙන හේතු ටිකක් පෙන්වනවා නම් හේතු ටික නිසාමයි පෙනෙන බව ඇති වෙන්නේ කියලා පෙන්වනවා නම් හේතු ටික නැති වෙනොත් පෙනෙන බව නැති වෙනවා නම් යමක් අනිත්‍ය නම් අනිත්‍ය වෙන දේ මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා අහන්නේ බුදුහාමුදුරුවෝ. ඒ හින්දා ආත්මයි කියනවා. එහෙමනම් ඒක අනිත්‍ය රුවිත් මගින් නම් මම නම් තියෙන්න ඕනේ ඒක. කන්නාඩිට වැටෙන ඡායාව පුද්ගලයෙක් නෙමෙයි කියන බුදුරජාණන් වහන්සේ දෙපැත්ත පෙන්නලා. කන්නාඩිට වැටෙنده පෙරත් ඒක තිබුණේ නැත්තම් වැටුණෙන් පස්සෙ තියෙනව නෙමෙයි නම් හම්බ වෙන වෙලාවදී තිබුණ නිසාම නම් හම්බ වෙන්නේ. ඒක අනිත්‍ය නම් එහෙනම් ඒක අනිත්‍ය නා. අනිත්‍ය වෙන දේ මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා අහනවා නෑ. එහෙනම් ඒක අනිත්‍ය නා යද නිච්ච සංදුක්ඛ මේක දුකක් ඒක අනාත්ම දෙයක් කියලා ත්‍රිලක්ෂණ එකද තියෙන්නේ. ඒකයි සත්‍යනුලෝමික ඥානය තියෙනවා කියන්නේ එයා නොදැක්කත් මේ ශාසනය නම් මේ සිද්ධිය අහපු කෙනෙක් වෙනවා. තාම දැක්කේ නැහැ, පේන්නේ නැහැ. නමුත් මෙබඳු ධර්මතා අහලා තියෙන කෙනෙක් යන ගණේට යනවා මේ ශාසනය කියන්නේ. එච්චරයි වෙනස. ඒත් මෙහා මේ ශාසනයෙන් බැහැර කියලා කිව්වේ හේතුඵල ධහම අනිත්‍ය දන්නේ නැහැ. නිත්‍ය ධර්මතාවයක් තුලයි පින් කරන්නේ. නිත්‍ය ධර්මතාවයක් තුලයි අකුසල් කරන්නේ කියන එක. එතන නිත්‍ය සංඥාව ගෙවා ගන්න තැනක් නැහැ. එච්චරයි මේ ශාසනයේ යන්තික වෙනස. නමුත් කම්මසකත ඥානෙ යෙදෙන්න පුළුවන් මේ ශාසනයෙන් බැහැර ඕන විදිහකට යෙදෙන්න පුළුවන්. නමුත් සත්‍ය අනුලෝමික ඥානෙට එන්න බෑ. ඒක සත්‍ය අනුලෝමික ඥානය ආව සත්‍යයට අනුලෝම නුවණ. ඒ නුවණ හරි බලවත් මාර්ගඵල ලබන්න ඊගාව අවස්ථා. බොහොම කිට්ටුයි මේ මනසට. මේ අනිත්‍ය දකිනවා කියනකොට සත්‍ය අනුලෝමික ඥානය කියන්නේ මාර්ගඵල මට්ටම ඒ කියන්නේ ඒ ඇත්තට අනුලෝමව පවතින විරුද්ධ නෝනුවණක්. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. එතකොට මේ ශාසනයෙන් බැහැර අනිත්‍යයක් ගැන කතා කරන එකේ මේ ශාසනයේ අනිත්‍යය අතර විශාල වෙනසක් තියෙනවා කියන එක තේරුම් කරගන්න එක. හේතුඵල ධර්ම දන්න නිසාමයි මේ ශාසනය අනිත්‍යයි කියලා කිව්වේ. ඒකයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විමුක්ති මුඛ. මිදීමට කෙලෙසුන්ගේ මිදීමට ආශ්‍රයන්ගේ මිදීමට දුකේ මිදීමට ලෝකේ මිදීමට තියෙන දොරටු තුනක්. අනිත්‍යයි කියලා හෝ දුකයි කියලා හෝ අනාත්මයි කියලා දැක්කොත් තමයි කලකිරෙන්නේ. එදාටයි ලෝකේ නොවැළෙන්නේ. නොවැළලා මිදින්නේ කියන තැනක් තියෙනවා.